അതാഹത്ത് വിശേഷദാസ විදියටම අපි සම්බුද්ධ වන්දනාව සිදු කරමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ඉතිපිසෝ භගවා
අද දවසේහි අපි හැමදෙනාගේ යහපත පිණිස සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස සද්ධර්මයට ගෞරවය පිණිස මේ බොහෝම අර්ග බොහෝම වටිනා කියන ගර්භාම්බීර ධර්මාසනයක් පූජා කරන්නට යෙදුනා. ඒ සිදු කරේ මේ අසෝදාමණ්ඩලම් පින්වත්ගේ නියමියත් ඒ වගේම ශමී මහේෂ් ඒ පුතුමාගේ මහත්මා ඒ වගේම එම පවුලේ මෑණියන් වහන්සේ වන ශාමලි තිසේරයි මෑණියන් වහන්සේ ඒ වගේම ශෂිකා අත්තනගොඩේ තියෙන්නේ ඒ පවුලේ ඒ අක්කත්තේ ඥාති ඒ වගේම පින්වත් චමිත් මහේෂ් පුතුමාගේ චමිත් මහේෂ් පුතුමාගේ පියාණන් උපාලන පුතුමාගේ පියාණන් වහන්සේ ඇතුළු ඇත්තන්ගේ මූලික බලාපොරොත්තුවක් බවට පත්වන්නේ එකක් ඒ ඇත්තන් කර්මය හා ඵලය විශ්වාස කරන පින්වතුන් හැටියට මෙවැනි පූජාවන් වලින් ඒ ජීවිතවලට යහපත් විපාක ලැබෙනවා කියන තුන් විශ්වාසයෙන් යුක්තව අනික තමයි ඒ පින්වත් යසෝදාන වහන්සේගේ පින්වත් දියණියගේ පියාණන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වේවා. පියසේන අත්තනගොඩ පියාණන් වහන්සේට ඒ වගේම මල්ලිකා ජයවර්ධන ආච්චි අම්මාට මේ හැම දිනාටම පවුලේ නමින් මේ පරිලෝකම් ප්‍රාප්ත වූ යම් තාපනාතිත්වයේ හැම දිනාටම මේ ජනිත වන කුසලාර සංස බලයන් අනුමෝදන් වේවා. ඒතෝ සසරින් සැපයක් නිරපත්වා, කල්‍යාණ මිත්‍යස් ලබත්වා, නිවනින් සැනසෙත්වා. ඊළඟට අද දවසේ ධර්ම දේශනා දායකත්වයේ තත්ත්වමින් ධර්ම ධර්මදේශනා දායකත්වයේ අද මේ ධර්මාශ්‍රමයේ විමලා සුරවීර මහත්මිය තුමා අපේ ධර්මාශ්‍රම පූජක කරන දියවරු කෝ පිකන් ඉල්ලුව මම ඊට පස්සේ කෝ බෑ බාර වෙන තියෙන්නේ කරපු දෙයක් නෑ කියලා ඊට පස්සේ ඇතුළු වහ කමක් නැහැ ස්වාමීන් වහන්සේ මදන් කියලා අද දවසේ විමලා සුරවීර මහත්මිය තමයි අපිට බොහෝ උපකාරවත් අපිට බොහෝ සෙනෙහසක් ආදරයක් තියෙන ධර්මයේ එතුමිය අද දවසේ ධර්ම දේශනා දායකත්වයෙන් දක්වනවා. එතුමියගේ බලාපොරොත්තුවත් වෙනා කවරක්වත් නෙමෙයි, ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම. තිනානන්ද ස්වාමීන් වහන්සේගේ 18 වෙනි උපන්දිනය වෙනුවෙන් මේ පුරාවට කරනු ලැබූ ශාසනික මෙහෙවර වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් උන්වහන්සේට චිරජීවනයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ නිරෝගීසෝය ප්‍රාර්ථනා කිරීමට වැඩවඩා සුතුම් ශ්‍රී සද්ධර්මයේ මෙතුළු දේශනා කිරීමට ඒ ශක්තිය ලැබෙන්න කියලා තමයි එතුමිය ප්‍රාර්ථනා කරන්නේ. අද දවසේ දායකත්වයෙන් ඒ වගේම අපි ප්‍රාර්ථනා කරන පිළිතුරට උතුම් බුද්ධාදී මහෝත්තමයාණන් වහන්සේලා යම් ශ්‍රී සද්ධර්මයක් දේශනා කළා දෙන ධර්මයේ අපේ පින්තුන්ට මහත් වූ දයාවෙන් අනුකම්පාවෙන් දේශනා කරන්නට ශක්තිය දෙහි ලැබේවා. දෙදහස් දහනවේ වසරේ දොළොස්වැනි මාසේ 25 වෙනිදා අත්තල් දවසේ ධර්ම දේශනාව භාවනා ප්‍රතිසටහන බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම දයාවෙන් ජීවිතයට සහනයක් ගැලවීමක් විමුක්තියක් ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිවීමක් බලාපොරොත්තු වෙන්නේ නැ අපේම පින්වත් ඥාතිවරුනේ ආවරුනේ ප්‍රියවරුනේ සහෝදර සහෝදරයනි අපි හැමදෙනාම සසරේ අතරමං වෙලා ඉන්නේ මහා සාගරයේ එක බෝට්ටුවක අතරමං වෙච්ච පිරිසක් හැටියට අපි හැමදෙනාගේම වගකීම තමයි හරියට මාර්ගය දැනගෙන දිශානතිය දැනගෙන ක්ෂේම භූමියක් සාරණය අනේක ඒ සඳහා තමයි මුතුනේ අපි හැමදෙනාම මේ මහන්සියෙන්
මේ සියලු පූජාවන් ගරු නමස්කාර මේ සියලුම පැවැත්මවල් තියෙන පිළිතුනේ සද්ධර්මය වෙනුවෙන් සද්ධර්මය නිසා අපි පරලොවින් පිහිටක් නෙමේ බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් සම්මා සමාධි ජාත්‍යන්තර මධ්‍යස්ථානයට පැමිණෙන අපේ පින්නතුන් බලාපොරොත්තු වන්නේ මෙලවින් පිහිටක් මෙලවින් සද්ධර්ම අවබෝධයක් ඒක තමයි බලාපොරොත්තුව. ඉතින් මෙවැනි උපන්දිනයක් සමරන මේ ලංකාවේ ඉන්න එකම එක්කෙනාමඳුරුණක් කියලා නම් දන්නවා. හැබැයි ලෝකෙත් ඉන්න මම හිතන්නේ එකම එක්කෙනා වෙන්නේ නැති කියලා හිතනවා. වෙන අයට එහෙම සිද්ධියක් අවබෝධයක් ලැබුණට ඒක සමහරලාට මතකත් නෑ දිනේවත්. ඉතින් සම්පූර්ණයෙන්ම මට හරි වාසනාවන්ත අමතක නොවන දිනයක සවස් භාගයේ කාලයේ ජීවිතේ ඇස ලැබුණා. ආලෝකය ලැබුණා. ප්‍රඥාව ලැබුණා. වසා තිබූ දෙයක් විවර කොට පෙන්වුවා වාගේ නිසක භාවයක් ඇති වුණා, සැක නැති වුණා. මම් මුලා වූයකට ඕ මග දැක්කා වාගේ සැක දුරු වෙලා ගියා. අඳුරේ හිටපු කෙනෙකුට පහනක් දැල්ලුවා වාගේ, ලයිට් එකක් දැම්මා වාගේ සියල්ල පැහැදිලිව පේන්නට පටන් ගත්තා. කවද්ද? මීට වසර 18කට පෙර අද වගේ දවසක. ඉතින් එදා ඉඳලා පින්නතුනේ ඔළුවේ තිබුණු, මනසේ තිබුණු පීඩා සිහියට වැඩි ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම වාගේ නැතිව මේ ලෝකය දකින්න, මේ ලෝකයේ අයට මඟ පෙන්වන්න ඒ අවශ්‍ය කරන මානසික ධනය, සන්තුෂ්ඨ ධනය ලැබුණ පින්නතුනි. ඉතින් ඒ දවස හැමදාමත් අපි සිහිපත් කරන්න ඕන. ඉතින් මම කල්පනා කරනවා හැම විටම උපන්දින දෙකක් සමරනවා. ජීවිතයේ ඥානය උදා කරගත්ත දවස සහ මෞකසින් ඉපදුණු දවස. ඉතින් මෞකසින් ඉපදුණු දවසද ධර්මයෙන් ඉපදුණු දවසද ශ්‍රේෂ්ඨ කියලා ඇසුවොත් අම්ම තරහ වුණත් කියන්න වෙනවා ධර්මයෙන් ඉපදුණු දවස ශ්‍රේෂ්ඨයි කියලා. තේරුණා නේද? ධර්මයෙන් ඉපදුණු දවස ශ්‍රේෂ්ඨයි. මෞකුසවල් වලින් පින්නතුනේ අපි අප්‍රමාණ සංසාරේ ඉපදුනා. මේ ධර්මයෙන් ඉපදුනේ එක වතාවයි. ඒ නිසා පින්නතුනේ ධර්මයෙන් ඉපදුන දවස ශ්‍රේෂ්ඨයි. ඉතින් මාගේ උදාහරණයන් එසේ ප්‍රකාශ කරන අතර ඔබටත් එවැනි උදාහරණයක් දරන්න දවසක් උදා කරන්න තමයි අපගේ බලාපොරොත්තුව. ඒකට අවශ්‍ය කරේ, ඒකට මම කළේ පින්නතුනේ එකම දේ තමයි විදර්ශනාව. විදර්ශනා කරන පුජ්‍යලයක් ළඟ තියෙන ප්‍රධාන ලක්ෂණයක් මොකක්ද? කියන දේ අහන්නේ, කියන දේ විමසනවා. තේරුණා? කියන දේ අහන්නේ, කියන දේ විමසනවා. ඒ නිසා අපේ ඥාතිවරු, අපේ හාමුදුරුවෝ ගොඩාක් කලාවට මට කියලා තියෙනවා, ඔබ පඬිතයන වෙහිටපන් කියලා. ඇයි හේතුව? එකක් කිව්වම 10ක් අහනවා. තේරුණා? එකක් කිව්වහම 10ක් අහන නිසා ඉතින් පඬිතයා නොවී ඉන්න කියලා කොච්චර හරි බැනුම් අහන ස්වභාවයක් තිබුණා. ඒ පොඩි කාලේ තමයි එකක් ඇහුවාම 10ක් අහන ස්වභාවය තිබ්බේ. ඒක දියුණු කරගෙන එකක් කිව්වහම 1000 වාරයක් හිතන්න පුරුදු වුණා. අහන්නේ හිතනවා. කල්පනා කරලා බලනවා. එකක් කිව්වහම 1000 වාරයක්. අන්න ඒකට කියනවා විදර්ශනා කරනවා. අපේ පින්නතුන් ළඟ ඔය සම්පත්තිය, ඔය හුරුව, ඔය විලාසිතාව අනිවාර්යෙන් තියෙන්න ඕන. මොකද්ද තියෙන්න ඕන? විදර්ශනාව. එහෙනම් අපේ භාවනාවේ නම මොකද්ද? විදර්ශනා භාවනාව. සමත භාවනා නෙමෙයි. විදර්ශනා භාවනා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් පදයක් දේශනා කර තිබෙනවද, ඒ පදයට සමවැදී එහි අරුත් සොයා යනවා. ඒ හැම පැත්තකින්ම ආලෝකවත් කරගන්න මට්ටමට අපි ඒ කාරණය ගැන බලනවා, ගැඹුරෙන් සිතනවා, බලනවා. තමන්ගේ මනස තුළ තියෙන ප්‍රශ්න ඒ විදියට බලනවා, ධර්මය තුළ තියෙන ප්‍රශ්න ඒ විදියට බලනවා, ලෝකයේ තුළ තියෙන ප්‍රශ්න ඒ විදියට බලනවා. මේ විදියෙන් විදර්ශනා ප්‍රඥාවෙන් මේවා ගැටළු ලියා ගන්නවා. පින්නතුනේ ශාසන අධිගමයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙක් ළඟ තිබිය යුතුයි මේ විදර්ශනාව. විදර්ශනාව නැති කෙනෙකුට පින්නතුනේ මේ ශාසනයේ කිසිදු ප්‍රතිලාභයක් ලබන්න බෑ. හොම බරපතලයි නේ. එහෙමනම් වැදගත්ම කාරණේ මොකක්ද කියන කාරණේ විමසුවොත් උත්තරේ කවරක්ද? විදර්ශනාව. විදර්ශනාව. දැන් පින්නතුන් ජීවිතේට හොඳින් එකතු කරගන්න, එකතු කරගෙන තියනවා නම් ඒක වඩා වර්ධනය කරන්න හොඳින් ඇසීම, හොඳින් ධාරණය, හොඳින් විදර්ශනාව. චරණය කියන්නේ ගොඩක් වෙලාවට මේ විදර්ශනාව තමයි පින්නතුනි. හැසිරවීම. සුනාත ධාරේත චරාත. හැසිරවීම. විදර්ශනාව. මෙන්න මේ නුවණින් බැලීම යෝනිසෝ මනසිකාරය. නුවණින් බැලීම කියන කාරණේ ඉතාම වැදගත්. මෙන්න මේ ආකාරයෙන් නුවණින් බලාගෙන යන විට යන විට පෙනුතුනේ සසර හදන, සසර අතරමන් කරපු මේ වඩුව අපිට හොයාගන්න එක අවස්ථාවක ලැබෙනවා. සංඥාව කෙළඹගෙන සසර අතරමං වෙලා ඉන්න අපිට මොන සසර හදන වඩුව හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. පිනතුන් විශ්වාස කරනවද ඔය ජීවත් වෙන්නේ ඔබ නෙමෙයි කියලා. ඔබ නොවේ ඔය ජීවත් වෙන්නේ, ඔය සාංසාරික මමංකාරයේ ජීවත් වෙන්නේ. මඤ්ඤණාව මඤ්ඤමානේ කියන මෙන්න මේ කාරණය තමයි ඔය ජීවත් වන්නේ. තමන් ජීවත් වෙන තත්වයට එන්නේ පිනතුනේ සද්ධර්මය තේරුම් ගත්ත දවසට. අන්න එදා ඉඳන් තමයි පිනතුනේ තමන් ජීවත් වෙන්නේ. තේරුණා නේද? දැන් අපි ධර්මයේ පැහැදිලි කරන ඕනේ අන්ධයෙක් ඉන්නෝ, අන්ධයාගේ පිටේ කොරෙක් නැගලා ඉන්නෝ. අන්ධයට කොරා නැතුව බෑ, කොරාට අන්ධය නැතුව බෑ කියලා අපි අහලා තියෙන කතාවක්. එහෙමනම් පින්නතුනි මේ තමා කියන කෙනා අන්ධ නම් ජීවිතේ අන්ධයගේද? නෑනේ, ජීවිතය තියෙන්නේ කොරාගේ ඇති. කොරා මොකද කියන්නේ? ඔහෙ නෙමෙයි මේ මේ පාරේ යමන් කිව්වහම මොකද කරන්න ඕන? ඒ පාරේ යනවා මේ අන්ධයා. අන්න ඒ නිසා තමයි පින්නතුනි ධර්මය නොදත් අවබෝධ කර නොකල සියලුම දෙනා සිටින්නේ තමන්ගේ ජීවිතය තුළ නොවේ, ඔවුන් අනුන්ගේ විපාකයක් ගෙවනවා, සංසාරික කර්මයක් ගෙවනවා. පින්නතුනි තමන්ගේ ජීවිතේ තමන්ට අහිමි, තමන්ගේ ජීවිතේ තමන්ට හිමි වෙන්නේ තමන්ගේ ඇස් දෙක පෑදෙන්න ඕන. අන්ධයාගේ ඇස් දෙක පෑදෙන්න ඕන. කවද්ද අන්ධයාගේ ඇස් දෙක පෑදෙන්නේ? විදර්ශනා නුවණින් දකිනවා රැවටුණු රැවටිල්ල, මුලා වුණු ස්වභාවය, පංච ඉන්ද්‍රියන්ට මුලා වෙලා. ඇසේ අනිත්‍යතාවය දකින්නේ නැතුව, රූපේ අනිත්‍යතාවය දකින්නේ නැතුව, විඤ්ඤාණේ අනිත්‍යතාවය දකින්නේ නැතුව මේ ඇසත් රූපයත් විඤ්ඤාණයත් එකට එකතු වෙන තැන වේදනාව තුළ අනිත්‍යතාවය දකින්නේ නැතුව මුලා වීම. දැන් අනිත්‍යතාවය දකින්න කිව්වහම පින්නතුනේ ඉස්සෙල්ල දැනගෙන සිටින්නට ඕන අනිත්‍යයි කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ කාරණේ දැනගත්තොත් ඔබට ගුවන් විදුලි රූපවාහිනී අහන බණවල ගොඩක් තේරුම දැනගන්න පුළුවන්කම ලැබේ. මොකද අපිට නිරන්තරයෙන්ම ඇහෙනවා අනිත්‍ය වශයෙන් දකින්න, අනිත්‍ය වශයෙන් දකින්න කියලා කියනවා. නමුත් ඒ කියන බොහෝ දෙනත් ඒක දන්නවද නැද්ද කියන සැකයක් තියෙනවා. මොකද්ද අනිත්‍යයි කියන්නේ? ගොඩාක් දෙනෙක් අනිත්‍යයි කියන්නේ භාණ්ඩයක් දෙකට තුනට කැඩෙන එකට, මිනිස්සේ මැරෙන එකට, ගෙවල් දොරවල් කැඩිලා යන එකට, නොසිතූ දේවල් ඔය සිදුවෙන එකට තමයි අනිත්‍යයි කියලා කියන්නේ. පින්නතුනි නිත්‍යයි කියන නිගමනයේහි විරුද්ධ අර්ථය තමයි අනිත්‍යයි කියලා කියන්නේ. මේ අනිත්‍ය පුහුදු මට්ටමින් තේරුම් ගැනීම තමයි විශාල ගැටලුව. පුහුදු මට්ටමින් තේරුම් ගැනීම, අනිත්‍ය තේරුම් ගත යුතුයි දාර්ශනික මට්ටමින්, ලෝකෝත්තර මට්ටමින්. අනිත්‍යයි කියලා අපේ පින්නතුන් තව නිත්‍යයක් පනවා ගැනීමක් කළා. අන්න ඒ විට උන්ට අනිත්‍ය දකින්න බැරි වුණා. අනිත්‍යයි කියන නිගමනයකට, සංකල්පයකට කොටු වුණා. ඒ නිසා ඔවුන් ඇසේ අනිත්‍ය දකින්නෙත් නෑ, රූපේ අනිත්‍ය දකින්නෙත් නෑ, විඤ්ඤාණේ අනිත්‍ය දකින්නෙත් නෑ, වේදනාවේ අනිත්‍ය දකින්නෙත් නෑ. තවත් සංකල්පයක සිර වී කොටු වී වාසය කරනවා. අනිත්‍ය හරියටම දැක්ක කල්හි අනිත්‍යත් අනිත්‍යයි. අනිත්‍ය හරියටම දැක්ක කල්හි කුමද හයියෙන් කියන්න බලන්න අනිත්‍යත් අනිත්‍ය ඕක ඇත්තටම තේරෙනවයි කියලා හිතනයි ඒක ගැන කිසි සැකයක් නැහැ කියලා හිතනයි අතුස්සන්න බලන්න හොඳයි බුදු සරණයි හොඳයි තව පිරිසක් ඉන්නව ඇත්තටම මොකද්ද ස්වාමීන් වහන්සේ කිව්වේ කියලා තේරෙන්නේ දැන් මෙතන 150කට වැඩි අත ඉස්සුවා ඒ නිසා අනිත් පින්නතුන්ට ඒ ගැන හිතන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ ඉතුරු පින්නතුන්ට අනිත්‍යත් අනිත්‍යයි අන්න පින්නතුනේ නෙවැරදි අනිත්‍ය ඒ අනිත්‍ය දකින්න කෙනෙක්ව පින්නතුනේ මේ ලෝකෙට අල්ලන්න බෑ මේ ලෝකෙට නවට්ටන්න බෑ මේ ලෝකේ දෘෂ්ටිගත කරන්න බෑ කල්පිත සංකල්පවලට මුලා කරන්න බෑ ඒත් දකිනවා අනිත්‍යත් අනිත්‍යයි අනිත්‍යත් අනිත්‍ය නම් කවර කතාවද එහෙමනම් අනිත්‍යත් හරියට නොදක ඉන්න ලෝකයේ තුල අනිත්‍ය කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගෙන ඒ වාගේම අනිත්‍යත් අනිත්‍යයි කියලා දකින්න පුළුවන් යම් ශ්‍රාවක පිරිසක් බිහි වෙනවද ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආශ්චර්යයෙන්මයි පින්නතුනේ මනුස්ස ආත්ම භාවයේ දුර්ලභයි ඊට වඩා පින්නතුනේ බුද්ධෝත්පාද කාලේ දුර්ලභයි ඊටත් වඩා පින්නතුනේ සද්ධර්ම ශ්‍රවණයේ දුර්ලභයි ඊටත් වඩා පින්නතුනේ සද්ධර්ම අවබෝධයේ දුර්ලභයි ඊටත් වඩා ඒ ධර්මය අවබෝධ කරගෙන ප්‍රගුණ කරගෙන ඉන්න අය දුර්ලභයි ප්‍රගුණ කරගෙන පින්නතුනේ ඒ ධර්මයේ ලෝකයට දේශනා කරන අය දුර්ලභයි අන්නේ දුර්ලභ සම්පatti රාශියක් ලැබූ මම අද දවසේ අප්‍රමාණ සතුටටපත් වෙන උදාහරණයක් ප්‍රකාශ කරන්න ඒ දවස පින්නතුනේ අපේ පින්නතුන්ටත් ලැබෙන්න ඕන. මෙතන ඉන පින්නතුන් කිසිම කෙනෙක් සතර අපායට යන්න බෑ. කිසිම කෙනෙක් සතර අපායට නොයා බේරෙන්න පුරුදු වෙන්න. මේ ආත්මෙන් විතරක් නොවේ. ඊළඟ මතු සංසාර භවයන් හරි තිබුණොත් සතර අපායට වැටෙන්නේ නැතුව සසර සැරිසරන මට්ටමට හිත හැදෙන්න ඕන. එහෙම වෙන්න නම් පින්නතුනි ඒකාන්ත වශයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙන්න ඕන. ඉතින් මේ පින්නතුන්ට මම පිටතින් මේක සැක කරන්න නැතුව ඉන්න කියලා අනක් කරන්නේ නැහැ. අපිට සමහර දේශනාවන් වල ඇහෙන්නේ මේකට සැක කරන්න එපා සැක කරන්න එපා මේක විශ්වාස කරන්න කී කියනවා. එහෙම කියන්නේ අපි මේක විදසුන් නුවණින් බලන්න විමසුන් නුවණින් බලන්න සැක ඉබේ දුර වෙන්න ඕන දෙයක් සැක කරන්න එපා කියලා විශ්වාස කරන්න කියලා විශ්වාසයක් තහවුරු කරන්නේ නැහැ. එහෙම දේවල් කරන්නේ ධර්මයේ පිළිබඳව හරියට නොදන්න පිරිසක් කියන එකයි මාගේ හැඟීම. ඒ වගේම නොයෙකුත් ආගම්වල තමයි මේ බලපෑම තියෙන්නේ මේක විශ්වාස කරන්න කියලා. අපි කියන්නේ විදර්ශනා කරන්න පරේෂණය කරන්න. විශ්වාසය නෙමේ පච්චත්තං වේදිතම්පෝ විඤ්ඤෝ හේති මේක විශ්වාසය මත තියෙන දෙයක් නෙමේ. විශ්වාසය නෙමේ ප්‍රත්‍යක්ෂතාවය ඇති වෙන්නේ අන්න එවිටයි පින්නතුනේ සැක දුරු වෙන්නේ සැක දුරු වෙනවා. ඉතින් පින්නතුන් ආශ්‍රේ නිස්රේ කරද්දී මෙතෙක් කාලයක් පින්නතුන්ට තේරෙනවා ඇති ස්වාමීන් වහන්සේට ධර්මයේ ගැන සැක තියෙනවද කියලා. බුද්ධාදී මහෞත්මයන් වහන්සේ ගැන සැක තියෙනවද කියලා. උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව සැක තියෙනවද කියලා පෙනේ. සැකයින් ලෝකේ කියපු දේවල් පවා ලියපු දේවල් පවා නිවැරදි කරන්න පුළුවන් දර්ශනය. මේක පින්නතුනේ ලියල තියන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි, ලේසි දෙයක් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ පෙනතුනේ? ලියල තිබ්බට දකින මනුස්සයා එක දකින්නේ ලියල තියෙන විදියට නොවේනේ. කොහොමද දකින්නේ? තමන්ගේ හිතේ තියෙන දේ අනුවයි දකින්නේ ඒක. තමන්ගේ හිතේ තියෙන දේ අනුවයි දකින. දැන් බුදු පිළිමයක් තියෙනවා. අපි බුදු පිළිමයක් දැක්කාම ආශ්‍රයෙන් නැගිටලා ගරු කළා වැඳලා යනවා ඒ බුදු පිළිම වහන්සේට. තව කෙනෙක් දකිනවා ඒක ගණන් ගන්න නැතුව යනවා. තව එක්කෙනෙක් තරහින් යනවා එතනින්. මේ ඔක්කොම මොනවද මේ? තමන්ගේ හිතේ තියෙන දේ තමයි පිළිමෙන් දැක්කේ. වචනෙත් එහෙමයි පින්නතුනේ. වචනයක් තියෙනවා, පදයක් තියෙනවා ලියලා තමන්ගේ හිතේ තියෙන දේ මොකද්ද? අනේ දේ වචනේ තුල දකිනවා. මෙන්න මේක තමයි දැන් විදර්ශනා කරන්න ඕන පින්නතුනේ. මෙන්න මේ මුලාවේ නේද අපි ඉන්නේ කියන කාරණේ. ඊට පස්සේ ඔන්න තමන්ගේ හිතේ තියෙන ස්වરૂපයට ඒක දිහා බලනවා. ඊට පස්සේ ඒ දෘෂ්ටිය තමන් අල්ල ගන්නවා. දැන් තමන්ට පේන විදිය තමන් හරි කියලා හිතනවා නම් පින්නතුනේ. ඒකට තමයි මඤ්ඤණාව කියලා කියන්නේ. මඤ්ඤණාව කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ හිතට පහළ වෙන දේ තමන් හරි කියලා හිතනවා. තමන්ගේ දෘෂ්ටියට එන දේ තමන් හරි කියලා හිතනවා. මට පෙනිච්ච දේ, මට හිච්ච දේ, මට හිතිච්ච දේ හරි කියලා හිතනවා. අන්න ඒකට කියනවා මඤ්ඤණාව. එන ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්නේ මට හිතිච්ච විදියට නොවේ. ඒ වගේම ආර්ය ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ මට හිතෙන විදියට, මට හැඟෙන විදියට නොවේ. නමුත් වහරේ වෙන වචනයක් නැති නිසා බුදුරු පාවිච්චි කරනවා බුද්ධ ඥාණයෙන් දක්නා ආකාරය කියලා. බුද්ධ ඥාණයෙන් දක්නා ආකාරය. හැබැයි එතන මම දකින විදිය නෙමෙයි තියෙන්නේ. එතන දකින්නේ පින්නතුනේ විශ්ව ඥාණය. ලෝකෝත්තරත්වය විශ්ව ඥාණය දකින්නේ මම නොවේ. මම නොවේ දකින්නේ. බලන්න ඔබ මේ ගහකොළ දකින්නේ මම මම කියලා දෙන්නේ හැඟීම කියලා. එන වැරදි තැනක ඉන්නේ. ප්‍රශංසා ලබන්නේ මම මම කියන තැනකද බලන්න ඉන්නේ? නින්දා ලබන්නේ මම මම කියන තැනකද බලන්න? එහෙමන වැරදි. ඔබ හරියට අවබෝධයට අනිත්‍යතාවයට පැත්තුනොත් පින්නතුනේ ඔබට තේරෙයි ප්‍රශංසා ලබන්නේ මම නොවේ. නින්දා ලබන්නේ මම නොවේ. ලාභ ලබන්නේ මම නොවේ. අලාභ ලබන්නේ මම නොවේ. යස ආයස ලබන්නේ මම නොවේ. ජීවත් වන්නේ මම නොවේ. සිතන්නේ මම නොවේ. කතා කරන්නේ මම නොවේ. ආහාර අනුභව කරන්නේ මම නොවේ. ජලය පානය කරන්නේ මම නොවේ. මේක කිය කියා ඉන්න දෙයක් නෙමෙයි. මේ අවබෝධය පහළ වෙනවා. ඇවිදගෙන යන්නේ මම නොවේ කියන තත්ත්වයටපත් වෙනවා පිළිසනේ. ඇවිදගෙන යන්නේ මම නොවේ කියන තත්ත්වයටපත් වෙනවා. පින්නතුනි මහ බරක්, සක්කාය දිට්ඨිය මහ බරක්. දිගින් දිගට අපි තුල සක්කාය දිට්ඨිය පවතින්නේ ඇයි පින්නතුනි? මේ කූඩැල්ල වගේ එක තැනකින් එක දෘෂ්ටියක් අතහරින්නේ තව දෘෂ්ටියක් අල්ලගෙන. මේ පක්ෂේ හොඳ නැත්නම් අනිත් පක්ෂයට ඡන්දෙ දෙනවා වගේ මේ දෘෂ්ටිය හොඳ නැත්නම් අපි ඊළඟ දෘෂ්ටිය අල්ලගෙනම තමයි ඉන්නේ. මේ සංකල්පේ හොඳ නැත්නම් ඊළඟ සංකල්පේ හරි. එක්කෝ කෙනෙක්ගේ සංකල්පයක් එහෙම නැත්නම් තමන්ගේ හදාගත්ත සංකල්පයක් අත්වාදයක් හෝ පරවාදයක් මෙන්න මෙහෙම මේ කූඩැල්ල වගේ පින්නතුනේ එක කොනක් අතහරිනවා තවත් කොනක් අල්ලගෙන මෙහෙම ධර්මයේ අහගෙන යන කෙනාට පින්නතුනේ යම් දවසක දිනයක් උදා වෙනවා බොහොම අලංකාරවත් දිනයක් ඒ තමයි පින්නතුනේ තව කොනක් අල්ලන්න නැතුව අතහරින්න පුළුවන් කම ලැබෙනවා ඒක තේරෙනවද අර කුඩැල්ලගේ චර්යාව අයින් කරනවා කුඩැල්ලගේ ක්‍රියාවලිය තව තැනක් අල්ලලා තව තැනක් අත්හරිනවා මේක තමයි මනසේ ක්‍රියාවලිය මේක තමයි සසරේ ක්‍රියාවලිය ඒ සසර ඈතින් හොයන්න නැතුව මෙතනින්ම සිතේ ක්‍රියාවලිය හඳුනගත්තා මෙතනම සසර මෙතනම අපි පිනුතුනේ දවසට ආත්ම ගණනාවක උපදිනවා එහෙම තේරෙන්නේ නැද්ද ඕ උදේ යකෙක් වගේ ඉන්නව හවස දෙවියෙක් වගේ ඉන්නා නේද ඈ ඊට පස්සේ පෙරේතෙක් වගේ ඉන්නව ඊට පස්සේ තිරිසනෙක් වගේ ඉන්නව ආයි බ්‍රහ්මෙක් වගේ ඉන්නව එහෙම දවස හම්බෙලා නැද්ද ආත්ම ගණනාවක උපදිනවා ඒක ෂණිකව ෂණිකව බොහොම වේගෙන් සිද්ධ වෙනවා චරිත ස්වરૂප වෙනස් වෙනවා මේ ධර්මයේ අහන පින්නතුන්ට ලැබෙන අවස්ථාව තමයි අර තව දෘෂ්ටියක නොපෙපින තව දෘෂ්ටියක් එළඹ කර නොගෙන අත්හරින්න හැකියාව ලැබෙනවා කොහොමද පින්නතුන මේ විස්මිත ක්‍රියාවලිය ඔන්න බලන්න විදර්ශනා කරලා බලන්න තව දෘෂ්ටියක නොයළඹගෙන මේ දෘෂ්ටිය අත්හරින්නේ කෙසේද ඒ කියන්නේ මේ මොහොතේ තියෙන දෘෂ්ටිය පින්නතුනේ දෘෂ්ටියක් හැදෙන්න පුළුවන් ආකාර හරි පුදුමයි. වීරිය අඩි වුණත් දෘෂ්ටිගත වෙනවා, වීරිය වැඩි වුණත් දෘෂ්ටිගත වෙනවා. ප්‍රඥාව අඩු වුණත් දෘෂ්ටිගත වෙනවා, ප්‍රඥාව වැඩි වුණත් දෘෂ්ටිගත වෙනවා. සිහිය අඩු වුණත් දෘෂ්ටිගත වෙනවා, සිහිය වැඩි වුණොත් ඒ දෘෂ්ටිගත වෙනවා. ධර්මය ගැන අනවබෝධිතව සිටියොත් දෘෂ්ටිගත වෙනවා, ධර්මය ගැන ඕනෝට වඩා දැනගත්තොත් ඒකන් දෘෂ්ටිගත වෙනවා ආසාවල් නැති වුණොත් දෘෂ්ටිගත වෙනවා ආසාවල් ගොඩක් තිබුණත් දෘෂ්ටිගත වෙනවා ආසාවල් ඕන සියලුම දෙයට ආස නැහැ කියන ස්වභාවය වැඩිපුර ගොනු වුණොත් එහෙම ඒකටත් දෘෂ්ටිගත වෙනවා දැන් පින්නතුන් තේරෙනවද ස්වාමීන් වහන්සේ මේ කියන ධර්මය ඇත්තක් සත්‍යක් කියලා දැන් උදාහරණයක් ගේන්න පුළුවන් තරාදිය තරාදියේ මොනම හරි පැත්තකට වැඩි වුණාම ඒ පැත්තට නැමෙනව නේද? ආ එහෙනම් අන්න ඒකට අපි කියනවා දෘෂ්ටිගත වෙනවා. එතකොට මධ්‍යම ප්‍රතිපදාවේ සිටීමට නම් සමබර වෙන්න ඕන. ඒක මේවා අත්දැකීම් වලින් දේශනා කරන ධර්මයේ පින්නතුනේ. අත්දැකීමෙන් දේශනා කරන ප්‍රත්‍යක්ෂතාවයෙන් දේශනා කරන ධර්මය. මොකද හේතුව පින්නතුන්ට කලින් දේශනාවන් වලදී පවා මතක් කරලා තිබුණා. මේ අද වගේ දවසක පින්නතුනි මම මට තිබුණු විශාල බාධකයේ හැටියට තිබිලා තිබුණේ කාරණය පින්නතුන්ට මතක් කරන්න ඕන විශාල බාධකයක් හැටියට තිබුණු කාරණේ තමයි මේ වීරිය වැඩිකම. මොකද තිබුණේ වීරිය වැඩිකම තමයි පින්නතුනේ තිබුණ විශාල බාධකයක් හැටියට. විශාල බාධකයක් හැටියට තිබිලා තියෙන වීරිය වැඩිකම. ඒ නිසා අපේ පින්නතුන්ට පැහැදිලිවම කියන්න පුළුවන් වීරිය වැඩි වුණොත් එහෙම. ඒකම පරිබෝධයක් වෙනවා. සීමිත ලෙස අවබෝධ කරගන්න උවමනා කියන වීරිය පලිබෝධයක් වෙනවා. පින්නතුනේ කල්යාණ මිත්‍රත්වය කියන එක හරිය උපකාරකයි. සද්ධර්ම ශ්‍රවණය හරිය උපකාරකයි. එහෙම නැත්නම් අපි මෙතන මිදෙන්නේ නැහැ. ඒ වගේම පින්නතුනේ ආත්ම සෙනෙහය තියෙනවනේ මරණයට තියෙන බය ආත්ම සෙනෙහයත් ධර්මයට පූජා කරලා ධර්මය අහන කෙනෙකුට විතරයි පින්නතුනේ සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබෙන්නේ එහෙම නැත්නම් සද්ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ ආත්ම සෙනෙහයත් පරදවා බණ අහන කෙනෙකුට පමණයි ඔබ ආත්ම සෙනෙහය පළවෙනින් තියලා ධර්මය දෙවෙනි තැනට තිබ්බොත් නිවන් දකින්නේ ආත්ම සෙනෙහයෙන් නතර වෙනවා ආත්ම සෙනෙහය මරණ භය කියන එකත් දෙවෙනි තැනට යොමු කරන කෙනෙකුට තමයි පින්නතුනේ මරණයත් අතහැර යන ගමන සිද්ධ කරන්න ලැබෙන්නේ එයාට ඌමනාවක් ඇති වෙනවා පින්නතුනේ සංසාරේ මරණය කියන එකෙන් මේක බේරෙන්න හැදුවට බේරෙන්නේ නැහැ. දැන් මැරෙන එකෙන් බේරෙන්න හැදුවට බේරෙන්න පුළුවන්ද? මෙන්න මේ කතන්දරය කියලා දෙන්න ඕන. තමන්ගේ හිතට මරණයෙන් බේරෙන්න හැදුවට කවදාවත් මරණයෙන් බේරෙන්න බෑ. මේ බොහොම දුර්ලභ අවස්ථාවක් මට ලබා දීලා තියෙන්නේ. මරණයේ තියෙන බය පිළිබඳවත් මම නොතකා මම ඉදිරියට මගේ මනස ගෙන යනවා මෙහෙවනවා මෙන්න මේ දහම්සොඬ රජුරුවන්ගේ ආදර්ශයේ ක්‍රියාත්මක විය යුතුමයි ඔබේ ජීවිතේ දහම්සොඬ රජුරුව බණපදය අහගන්න මොකද කරන්නේ කන්දින් පහලට පනිනවා යකෙක් වගේ පේන්නේ ඒකෙන් අදහස් වෙන්නේ මරණය. බොහොම බියකරු අවස්ථාවක් දැනෙන්නේ. බොහොම බියකරු අවස්ථාවක් දැනෙන්නේ. හැබැයි මේ බියකරු අවස්ථාවටවත් බය වෙන්නේ නැහැ. ඈ? බය වෙන්නේ නැහැ මේ ධර්මයේ සොයා යන දහම්සොඬ රජුරෝ. ඔබ බිය වේද? හ්ම්? ඔහොම බිය නෙමේ සමහර වෙලාවට සමහර කෙනෙක් ඉන්න ඉඩ තියෙනවා අපි බණ ටිකක් නම් අහන්න ගියා තමයි මේ ගිලම්පස එකක් හම්බුණා ඒක සීනි හරියට තිබුණේ නැහැ මම යන්නේ නැහැ ඊට පස්සේ එහෙම නැත්තම් ඒ හාමුදුරුවෝ සැරින් වගේ කතා කරා බැන්නා මම යන්නේ ආයි ඒ කියන්නේ මේ හාමුදුරුවන්ගේ ඌමනාවටයි නිවන් දකින්නේ බැන්න නෙවෙයි පිනතුනේ අපිව තලන්දි පෙලන්දි නින්දා කරද්දි කරද්දි බැනවදින්දි බැනවදින්දි හරි අපේ නොසිඳ ගුරු ගෞරවයන් පවත්වාගෙන අපි දහම් මඟ ගමන් කළේ කේන්තියවල් එන්න පුළුවන් නමුත් ඔබේ කේන්තිය ඒකට යට වෙන්න හොඳ නෑ. ඒක පරාජය කරන්න ඕන දෙයක් කියලා කල්පනා කරන්න. දැන් කේන්ති ගන්න එක හපංකමක්ද? දුර්වලකමක්ද? දුර්වලකම ඒක. කේන්ති අපිට පරාජය කරන්න හැකියාව තියෙන්න ඕන. කේන්තිය පරාජය කරන්න ඕන. ඒකත් එක සටන් කරන්න ඕන. ලෝභය පරාජය කරන්න ඕන. ලෝභය පරාජය කරන්න ඕන. එහෙම නැත්තම් කරන්න බෑ. දැන් මෙහෙට දම් පිංකම් කරන ඒ පින්නතුන් ඒ දේවල් ඒක සිද්ධ කරන්නේ මේ විශාල මානසික පරිත්‍යාගයක් තුළ. ලොකු සටනක් තුළින් ඒක කරන්න ඕන. එහෙම නැතුව කරන්න පුළුවන් කමක් නෑ. දන් දෙන කෙනාටමයි ලැබෙන්නේ. දීමේ සුදුසුකම් ඇති කෙනා ලබන්නටද සුදුසුකම් ලබනවා. දීමට සුදුසුකම් නැති කෙනාට ලබන්නටද සුදුසුකම් නැති වෙනවා පින්නතුනේ. මේ විශ්වයේ ස්වභාවය. දීමේ සුදුසුකම් තියෙනවා නම් තමයි ලැබීමේ සුදුසුකම් එන්නේ. නැත්තම් මනසම කියනවනේ නුඹ ඒකට නොසුදුසුයි කියලා. එතකොට හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ මිනිස්සෙම කියනෝ අපිට ඕව ඕන නැහැ කියලා කියනවා. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? එයා එතෙන්ද සුදුසුකම් ලැබලා නැහැ. එහෙම සුදුසුකම් ලැබලා නැහැ. ඉතින් අද දවසේ අපි මේ ධර්මාසනය පූජා කරපු ඒ පින්වත් දියණිය මම දවසක් කිව්වා මේ මේ ස්වාමීන් වහන්සේ මේ තියෙන වාහනේ විකුණලා මම මේ පොඩි වාහනයක් අරගෙන මේ යන්නේ ඉන්නේ මොකද අපේ සමහර දායක වීදියා කරනවා කියලා. මේ හුස්ම හිර වෙනවා සමහර අයගේ ශ්වසන ආබාධ හැදුනොත් එහෙම මොකද වෙන්නේ කියලා. ඉතින් මේ දිනේ කිව්වා ස්වාමීන් වහන්සේ එහෙම කරන්න එපා කිව්වා. මම ඔය ඇයි කියලා. නෑ ස්වාමීන් වහන්සේ අපිට වඩා ලොකු වාහනයකින් යන්න ඕන. නැත්තම් ආමුදුරු පොඩි වාහනයකින් යද්දී අපි කොහොමද ලොකු වාහනයකින් යන්නේ? ආමුදුරු තමයි අපේ ආදර්ශය. ඒ නිසා අපිට වඩා ලොකු වාහනයකින් හාමුදුරු යන්න ඕන. ඒ ඔහොම හින්දායකව කීයෙන් කී දෙනාද ඉන්නේ නේද? අපේ ස්වාමීන් වහන්සේ අපිට වඩා හොඳ වාහනයක වඩින්න ඕන කියලා හිතන අය බොහොම දුර්ලභයි. ඒක තමයි පින්නොතුනි ගුරු තැන්හි සැලකීම කියලා කියන්නේ. ඒක තමයි ගුරුවරයෙක් හැටියට ගරු කිරීම කියලා කියන්නේ. ඒක තමයි දැන් මේ ධර්මාසනේ පවා එහෙම පූජ කරන්නේ. උන්වහන්සේ බොහොම අලංකාර අන්දමට ජේෂ්ඨ අන්දමට විශිෂ්ට විදියට උන්වහන්සේ ධර්මාසනය තුළ බැබලෙන්නට ඕනේ කියන අදහසින් තමයි මේ පූජාවන් සිද්ධ කරන්නේ. ඉතින් ඒ වගේ මේ කර්මයේ සහ විපාකයේ තියෙන ආනිසංස දැනගත්තහම මේ මොනතරම් ඕනම කෙනෙකුට අඩුපාඩුකම් තියෙනවා හැමතිස්සෙම. නමුත් ඒ අඩුපාඩුකම් පිළිබඳව නොතක හනිකේ පින්කම් හිලා කටයුතු කළා. මොකද එහි වටිනාකම දන්නවා. හැමදාම තමන්ට පින් රැස් වෙන ආශිර්වාදයක් ලැබෙන පින්කමක් මේ පින්කම. මම මේක ඉක්මනින් දරන්න ඕන කියන අදහස ලැබුණා. එතකොට තමයි ඒක ඉක්මනින් තමන් අරගෙන ක්‍රියාත්මක කරන්නේ. ඒක බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා පින්නතුනේ. මේ පිනෙහි තියෙන විපාකයේ ආනිසංසයේ තියෙන වටිනාකම දන්නවනම් එයා ආහාරයට ගන්න බත් පිටෙන් පවා කොටසක් වෙන් කරන්නේ නැතුව ආහාර ගන්නෑ කියලා. මොකද ඒ තරමට මේ පින වැදගත් ජීවිතේට. දැන් මම හරි මට හරි වේවා ස්වාමීන් වහන්සේ කෙනෙකුට හරි වේවා යම්කිසි අන්දමකට යහපත් ලෙස ජීවත් වීමට පිනක් තියෙන්න ආශිර්වාදයක් තියෙන්න ඕන. අපි කාටත් නිරෝගීව ජීවත් වෙන්න පිනක් තියෙන්න ඕන. මානසික සුවයෙන් ජීවත් වෙන්න පිනක් තියෙන්න ඕන. ඒ වගේම සමාජය තුළ යම් යහපත් කීර්තියකින් ප්‍රසිද්ධියකින් ජීවත් වීමට පිනක් තියෙන්න ඕන. හැම දෙයකම පින පිනතුණු යහපතේ යහපත විපාකේ අපිට ඉතාම වැදගත් කාරණයක් වෙනතුනි. හැබැයි අපි එතනින් නතර වෙන්නේ අපිට මේ පින පව ඉක්මවා තියෙන නිවනක් දකින්න පුළුවන්කම තියෙන්න ඕන. පින තියෙනවා නමුත් පිනේ වහල් වෙන්න ඕනේ නැහැ. ලස්සන ගෙයක් තියෙනවා. නමුත් ගේ වටේ ඇවිද ඇවිද ඒකේ තනකොළ උගුල උගුල ගේ ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ නැහැනේ. ගේ හොම දීදී බනහන්න ඉන්න පුළුවන්. ඒ වගේ තමන්ට පිනක් තිබුණයි කියලා ඒ පිනම වරුණා කර කර එතෙන්ට වෙලා ඉන්න උවමනාව නැහැ නිතරේ. අපි ඒ පිනත් අතහැරලා අපිට ධර්මය දැනන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනේ අතහැරියාම නැති වෙනවා යමක්. ඒක තමයි ලෝක ස්වභාවය. යමක් තියෙන දෙයක් අතහැරියාම තමන්ට ඒක නැති වෙනවා. හැබැයි පින්නතුනේ පින කියන එක තියෙනව නේද? ඒක අතහරිනව නේද? අතහරින්න අතහරින්න ඒකේ පින වැඩි වෙනවා. කොහොමද පින අතහරින්න? මට ඕව වැඩක් නැහැ කියලා නෙමෙයි. සත්භාවයෙන් අපි පින් අනුමෝදන් කරනවා. අපිට ලෝභ නැතුව පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් අන් අයට, ලෝභ නැතුව පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් මිය පරලෝකයේ පොයට, ලෝභ නැතුව පින් අනුමෝදන් කරන්න පුළුවන් නම් සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න අනුමෝදන් කරන්න පින වැඩි වෙනවා. දැන් පිනට අපි ලෝභ වෙන්න ඕනද? නෑ. දැන් අපි මෙහෙම මේ සියලු පින් දහම් කරගන්න එළියට බහිනකොට පින් නැති කෙනෙක් ඇවිල්ලා ඉල්ලනවා, අනේ ඔබ කරගත්ත මහා පිනක් මට අනුමෝදන් කරන සේක්වා කියලා. අපි කියනවද මේ මම බොහොම අමාරුවෙන් වේදන් කළා මේ පින කරගත්තේ මන්නම් දෙන්නේ නැහැ කියලා කියනවද? නෑ. අපි හරියට මේ පිනේ ක්‍රියාවලිය අපි දන්නවනම් මා සිදු කරගත් සියලුම පින් බලය කියලා හදවතින්ම අනුමෝදන් කරනවා. ඔබට ඒ සියල්ල ලැබේවා කියලා. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ පින් ඩබල් වෙනවා. දැන්නේ ඒක දෙගුණයක් වෙනවා. මේකට කියනවා මහත්ඵල මහානිසංස වෙනවා. පිනට ලෝභ වෙන්න හොඳ නෑ. පිනට ගහගන්න හොඳ නෑ. ඈ පිනට රණ්ඩු කරන්න හොඳ නෑ. පින කියන්නේ පරිත්‍යාගයක්. පින කියන්නේ අතහැරීමක්. පින හදවතින්ම දන් දෙන්න දන් දෙන්න තව තවත් ඒක වැඩි වෙන මහානිසංස මහ පින් බලයක් බවට පත් වෙනවා. මේව පින්නතුනේ උපකාරක. නැත්තම් ඉතින් අර ලෝසකහාමුදුරන්ට වගේ තමයි නිවන් දකින්න වෙන්නේ. පිනත් හරි වැදගත් කාරණයක්. මමත් පින්කම් කරනවා. මට පුළුවන් විදියට මමත් පින්කම් කරනවා. ඔබට වුණත් මං කියන්නම්, හිතේ අසහනේ වැඩි නම්, දුක වැඩි නම්, කරදර වැඩි නම් පිනත් දහමක් කරන්න. ආහාර පාන අඩු නම්, අග හිඟ නම්, ප්‍රශ්න තියෙනවා නම් පිනත් දහමක් කරන්න. බලන්න ලැබෙන්නේ නැද්ද කියලා. ලැබෙනවා. මාවත් පෑදෙනවා. මාර්ගේ පෑදෙනවා. රස්සාවක් නැත්තම් රස්සාවක් හම්බ වෙනවා. වැඩ නැත්තම් වැඩ හම්බ වෙනවා. ඈ ඒ නිසා නැත්තම් ඒකේ දියුණුවක් ලැබෙනවා. එහෙම නැත්තම් කවුරු හරි තෑගි බෝග හරි ගෙනල්ලා දෙනවා. ඒක පින තියෙන්න ඕන. කාට හරි දෙන්න ඒ දෙ පිනක් තියෙන්න ඕන. ඉතින් පින්නතුනේ කර්මය, ධර්මය, ලෝක ස්වභාවය, අපගේ චින්තනය මේ හැමදේම එක තමයි අපි ජීවත් වෙන්නේ. මේ හැම දෙයක් සමගම අපිට පින්නතුනේ සහනශීලීව ජීවත් වෙන්න ලැබෙලා තියෙනවා. ඔය පින්නතුන්ට තේරෙන්නේ නැතුව ඇති මිත්‍යා දෘෂ්ටික කෙනෙක්ගේ හදවත ඇතුළේ ගිනි ගන්න දෙවේදනාව. ඔබට දවසක් මනස කියවන්න පුළුවන් දවසක ඔබ කියවලා බලන්න ඒ වගේ කෙනෙක්ගේ මනස. මානසික වේදනා කියන්නේ මොන තරම් දරුණු දෙයක්ද, මොන තරම් ගිනි ගන්න පීඩාවක් දෙන දෙයක්ද කියලා සමහර අයට තේරෙන්නේ නැතුව ඇති එච්චර මානසික වේදනා නොවිඳපු නිසා. නමුත් පින්නසනේ අපායවල් මෙලොවදීම ජීවිතය තුළ මනස තුළ පස්සවමින් ජීවත් වෙන මිනිසුන් මේ සමාජය තුළ ඉන්නවා. අපිට ඒ පීඩා නැහැ. ඒ නිසා දවසක් ලෞතුරා බුදුහාමුදුරු මහණන් භික්ෂූන් වහන්සේලා කැඳවලා කියනවා, මහණෙනි ඔබ විඳින දුක මේ ගල් කැටේ වගේ පොඩි දුකක්. මේ ලෝකේ සංසාරේ අපායවන්වල මිත්‍යා දෘෂ්ටියේ හේතුවෙන් මිනිස්සු විඳින දුක අර හිමාල පර්වතේ වගේ. අපි මේ පුංචි දුක තමයි මේ ලොකුවට අරගෙන තියෙන්නේ. ඒ දුකත් දුරු කරගන්න අපි උත්සාහ කරන්න ඕන. කායික දුක් නම් නැති කරන්න බෑ. සාපිපාසාදී දුක් නම් නැති කරන්න බෑ. හැබැයි උපාදානස්කන්ධේ දුක නැති කරගන්න පුළුවන්. මමත්වයේ දුක නැති කරගන්න පුළුවන්. මඤ්ඤණාවේ දුක නැති කරගන්න පුළුවන්. සිතිවිලි නැති කරන්න උවමනාවක් නේ. සිතිවිලි තියෙන්න ඕන. රූප නැති කරන්න උවමනාවක් නේ. රූප තියෙන්න ඕන. ශබ්ද නැති කරන්න උවමනාවක් නැහැ. ශබ්ද තියෙන්න ඕන. රස නැති කරන්න උවමනාවක් නැහැ. රස තියෙන්න ඕන. ගන්ධ නැති කරන්න උවමනාවක් නැහැ. ගන්ධ තියෙන්න ඕන. ඇඟට දැනෙන දේවල් නැති කරන්න උවමනාවක් නැහැ. දැනෙන්න ඕන. නමුත් පින්නතුනේ විශිෂ්ට ඥානයකටපත් උනාට පස්සේ ක්‍රියාවලිය වෙනස්. මේ විශිෂ්ට ඥානයකින් ඇතිවන තත්වය පුහුදුන් භාවයේ සිට ක්‍රියාත්මක කළ නොහැකි. දැන් විශිෂ්ට ඥානයකට පත් වුණාට පස්සේ උතුම් ආර්ය ශ්‍රාවකෙක් ළඟ සිදුවන ක්‍රියාවලිය පුහුදුන් මට්ටමක සිට මෙහෙයවන්නට උත්සාහ කළාට ඒක එහෙම වෙන්නේ නැහැ. අනේ කාරණේ හොඳට මතක තියාගන්න. දැන් ගොඩාක් භාවනාවල්වලදී ඔය කෙරෙන්නේ ඕක තමයි. රහතන් වහන්සේ කෙනෙක්ගේ ඒ ලක්ෂණ පුහුදුන් භාවයේ සිට ක්‍රියාත්මක කරන්න යනවා. ඒ සංවරය, ඒ පැවැත්ම ඒක හදන්න බෑ. රහතන් වහන්සේ කෙනෙක් ඒව මම නෙමේ, මගේ ආත්මය නෙමේ කියලා කියා ඉන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකෙක් මේ දේවල් අනේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා කී කියා ඉන්නේ නැහැ. එහෙම නැත්තම් මම දැක්කා රූපය, දැක්කා රූපය අනිත්‍යයි, ශබ්දේ ඇහුණා ශබ්දේ අනිත්‍යයි කිය කී ඉන්නේ නැහැ. ඒක අනිත්‍ය වෙනවා. ඒ ඥාන දර්ශනයේ හේතුවෙන් අනිත්‍ය වෙනවා පින්නතුනේ. අපි ඒ ඥාන දර්ශනයට කියමු පින්නතුනේ හිරු මඩල කියලා. දැන් හිරු මඩල ළඟට ලං වෙන ඕනම ලෝහයක් වුණත් මොකද වෙන්නේ? ඕ අනිත්‍ය වෙනවා. එහෙම නැත්නම් ද්‍රව බවට, දුහුවිලි බවට පත් වෙනවා. තේරෙනනේ? ඒ තියෙන හිරුගේ බලයට ඥානෙට. අන්න ඒ වගේ ඥානයක් ඇති වෙනවා. විශ්ව ඥානයක් ඇති වෙනවා, ලෝකෝත්තර ඥානයක් ඇති වෙනවා. කොහොමද මේක වෙන්නේ? අන්තයකට නොපිහිටා පින්නතුනේ සිත පිහිටවන සැනකින් මේ ලෝක මාරුව සිද්ධ වෙනවා. ලෞකික ලෝකෙන් ලෝකෝත්තර ලෝකයට මාරුව සිද්ධ වෙනවා. අර කූඩල්ලගේ ගමන එක තැනකදී කැඩපු ගමන්, තව තැනක නොයැලඹගෙන තියෙන දෘෂ්ටි අතහැරපු ගමන් අන්න ඒතෙන්ටපත් වෙනවා. ඒක මම කොහොමද කරන්නේ? පිනතුනේ හොඳ විදර්ශනාවෙන් තේරුම් ගන්න, කවදාවත් මඤ්ඤණාවකට එහෙම නැත්නම් සක්කාය දිට්ඨියකට ඒ ස්වභාවයෙන් අනුගතව ක්‍රියා කරලා නිවන් දකින්න බෑ. පුජ්‍යලේක හැටියට නිවන සොයල කවදාවත් නිවන් දකින්න බෑ. දැන් පුජ්‍යලේක සතුව තියෙන ඉන්ද්‍රියන් ටික සහ කුසලතා ටික මැනගන්නකෝ. ඔබට කරන්න පුළුවන් ටික කියන්නකෝ. සදායතන වලින් පොතක් ලියන්නකෝ. පොතක් ලියන්න කිව්වොත් එහෙම ඔබට පිටු 1500 ක විතර පොතක් උනත් ලියන්න පුළුවන්. මේ ඉන්ද්‍රියන් වලින් සිදුවෙන ක්‍රියාවලිය සහ කළ හැකි කාර්යයන් සහ ඒවය තුළ තියෙන ශක්තිය. ඒ සියල්ල අයිති වෙන ලෝකයට. ඒ පිටු 1500 ක පොතක් ලිව්වත් මේ ඉන්ද්‍රිය ක්‍රියාවලිය සහ ඒ ඇති ශක්තියින් පිළිබඳව විස්තර, ඒවා අන්තර්ගත වෙන්නේ, ඒවා ඇතුළත් වෙන්නේ කොහටද? ලෝකයට, ලෞකිකයි. එහෙමනම් නිවන ඇහෙන් දකින්නේ, නිවන කණෙන් අහන්න බෑ, නිවන නාසයෙන් ආග්‍රහණය කරන්න බෑ, නිවන දිවෙන් ස්පර්ශ මේ රස බලන්න බෑ, නිවන ගතින් ස්පර්ශ කරන්න බෑ, නිවන හිතින් හිතලා හිතන්න බෑ. දැන් මොකද්ද අපි පාවිච්චි කරන්නේ? මෙන්න මේ වගේ දේවල් එක පාරට තේරෙන දේවල් නෙමෙයි. ඒකට හේතුව මගේ බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා, අදාළ දේශනාවක් තමයි, ගම්බීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදනීයෝ. ඔය ඇත්ත පණ්ඩිතයෝ වෙන්න ඕන, පණ්ඩකයෝ වෙන්න නැතුව පණ්ඩිතයෝ වෙන්න ඕන. පණ්ඩිතයෝ වෙන්න ඕන, ඔය ඇත්ත පණ්ඩිතයෝ වෙන්න ඕන. ධර්මයේ ගම්බීරයි. අපිටත් ඔය වගේ තමයි පින්නතුනේ. අපිට ධර්මය කියා දෙන දවස්වල මොනෝදෝ කියන මෙලෝ හසරක් තේරෙන්නේ නිකන් ඔළුව නිකන් කරකවල දැම්මා වගේ. හැමදාම ඉතින් කියන්නත් බෑ, ලැජ්ජයි මේක තේරෙන්නේ නැහැ කියලා. ඉතින් සද්ද නැතුව යනවා, ගිහිල්ලා හොරෙන් මොනෝද කිව්වේ කියලා කල්පනා කර. එක්කෝ රෙකෝඩින් කරගෙන ගිහිල්ලා අහනවා, අහහා කල්පනා කරනවා. එහෙම නැත්තම් ලියාගෙන විදර්ශනා කරනවා. ඔයනි ඔයෙකුත් උපාය මාර්ගයන් යොමු කරනවා. ඉතින් ඔහොම විදර්ශනා කරනකොට ඔන්න තේරෙනවා මේ තේරෙන්නේ නැති ඒවායේ ප්‍රශ්නේ තියෙන්නේ ගුරුවරයා ළඟ නෙමෙයි. තේරෙන්නේ නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ තමා ළඟ, ගුරුවරයා. දැන් මට ඇත්තන්ට ඔය ඇත්තන්ට මේ කියන්න ඕනද නිකන් තේරෙන්නේ නැති දෙයක් කියලා? මොකටද? හැබැයි තේරෙන දේවල් හැමදාම ඔය ඇත්තන්ට කී කියා ඉන්නවා කියලා කියන්නේ ඔය ඇත්තන්ගේ මට්ටමට ඇවිල්ලා මම හැමදාමත් කතා කර කර ඉන්නවා කියන එක. ඔයත්තන්ට වඩා පෙරගමන් ගිහිල්ලා ඔයත්තන් ඉන්න මට්ටමට වඩා දෙයක් කියනකොට තමයි පින්නතුන්ට ඔය තේරෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ තේරෙන්නේ නැහැ කියන්නේ ඔබේ අත දිගමද කියන එක. මොකද ඒකේ තේරුම ඥාණය තව මදි. තව තමන්ගේ ආලෝකය ටෝච් එකේ එළිය මදි. පොඩ්ඩක් වැඩි කරගන්න ඕන. ඒක තමන්ගේ පැත්තට පෙරල ගන්න. තමන්ගේ පැත්තට පෙරලගෙන අන්න එතෙන්ට තමයි වීරිය ඕන, තවත් අවදිය ඕන, විදර්ශනාව අවශ්‍ය කරන්නේ. දවසින් දවස දවසින් දවස පින්නතුනේ ධර්මය අහන්න, ධර්මය විදර්ශනා කරන්න කරන්න ගොඩනගෙනවා එක්තරා ප්‍රඥාවක්. ඒකට කියනවා විදර්ශනා ඥාන, විදර්ශනා ඥාන. මෙනෙහි කිරීම නිසා, මෙනෙහි කරන්නේ විදර්ශනා කිරීම නිසා, යෝනිසෝ මනසිකාරය කිරීම නිසා හටගත්තා වූ ප්‍රඥා විදර්ශනා ප්‍රඥා. ආන්න ඒ දේ තුළින් තමයි පින්නතුනි අපි යම් දවසක ධර්මය දකින්නේ, සතර අපායෙන් නිදහස් වෙන්නේ, මෝහාන්ධකාරයෙන් නිදහස් වෙන්නේ, මේ අවිද්‍යාවෙන් නිදහස් වෙන්නේ. ආන්න එදාට අපිට පින්නතුනේ කෙනෙක් අහනවා රහතන් වහන්සේ මොන වගේද කියලා. අපි කියතොත් රහතන් වහන්සේ කියන්නේ බිම බලාගෙන වඩින්නේ කිව්වහම එයා එදා ඉඳලා තීරණය කරනවා බිම බලාගෙන වඩින්න. එතකොට එයා රහත්ද? නෑනේ. හරි, එහෙමනම් රහතන් වහන්සේ මොන වගේද කියලා වම් කවුරු හරි කියන රහතන් වහන්සේ කියන්නේ මුකුත් හිතන්නේ නැතුව ඉන්නෝ. මෙන්න මෙයත් ඉන්නෝ මුකුත් හිතන්නේ නැතුව. එතකොට රහත්ද? නෑ. රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා අහුවාම ඔන්න අපි කියනවා රහතන් වහන්සේ මේ කිසි දෙයකට ආස නැහැ. කිසි දෙයකට ආස නැහැ. ඔන්න මෙයත් ඉන්නවා කිසි දෙයකට ආස නැතුව. දැන් රහත්ද? නෑ. උන්වහන්සේලා ද්වේෂයට ආසත් නෑ, ලෝභයට ආසත් නෑ. එරණා නේද? උන්වහන්සේලා ජයග්‍රහණයට ආසත් නෑ, පරාජයට ආසත් නෑ. තියෙන දේ තියෙනව, නැති දේ නෑ. තියෙන දේ ගැන ආඩම්බරයක්වත්, නැති දේ ගැන තැවීමක්වත් නෑ. ඒක තමයි ස්වභාවය කියලා දකිනවා. එච්චරයි. ඔන්න ඕකයි ආස නැහැ කියන එකේ තේරුම. දැන් අපේ උදවිය නම් සමහර අය තේරුම් අරන් ඉන්නේ ආස නැහැ කියලා කියන්නේ ප්‍රතික්ෂේප කරන්න ඕන. ආස නැහැ කියන්නේ එයාට නිකන් ඒක ඇලර්ජි වගේ වෙන්න ඕන. ආස නැත්තම් ඒක ඒක පෙන්වන්න බැරි තත්ත්වයේ තරහක් ඇති වෙන්න ඕන. ඒකද? එතකොට ඒක ආසාව නැත්තිකනේ. යා ආස වෙලා තියෙන ගැටීමට. එහෙමනම් මානසික ස්වභාවයකටම තමයි අපි ආස වෙලා තියෙන්නේ. ප්‍රතික්ෂේපයට කැමති වුණොත් අපි ආස වෙලා එක පැත්තකින්. මොකද ආස? අපි ඒ තේත් එක ගැටෙන්න ආසයි. කීමරත් කියන්නේ මට එයාට දෙකක් කියන්න ආසයි කියලා. ඒ වගේ එහෙමනම් ගැටීමට ආස වෙනව කට්ටිය. ඇලීමට ආස වෙනව. හැබැයි මේ ගැටීමට තියෙන ආසාවත් ඇලීමට තියෙන ආසාවත් පසකින් තබලා යන ගමනක් තමයි නිර්වාණගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ. ගැටීමට තියෙන ආසාවත් ඇලීමට තියෙන ආසාවත් දෙකම පසකින් තබල යන ගමනක් තමයි නිර්වාණගාමී ප්‍රතිපදාව. කවදක හරි මහන්සියලා 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 එයා තේරුම් ගන්නවා නිවන විඥාණයට අල්ලන්න බෑ කියලා. නිවන වේදනාවට විඳින්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන තමා තුළ. හැබැයි විදර්ශනාව අඩු කරන්න හොඳ නෑ. විදර්ශනාවම ඉන්න ඕන. නිවන කිසිවිටක මේ ඉන්ද්‍රියන් වල තියෙන බලයට අල්ලන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. අන්න එදාට තමයි මෝඩකම තේරුම් ගන්නෙ. එදාට තමයි තේරුම් ගන්න තමන්ගේ ඉන්ද්‍රියන් මොන තරම් දුප්පත්ද. මම හරියට මෙතෙක් කාලයක් උත්සාහ කරලා තියෙන වෙනතුනි හරියට මේ කාර් එකෙන් හදට යන්න හැදුවා වගේ වැඩ. කාර් එකේ යන්න පුළුවන් පොළොවේ විතරයිනේ නේද? එතකොට ඔබේ ඉන්ද්‍රියන් වලින් ගමන් කරන්න පුළුවන් කොහෙද? පොළොවේ විතරයි. පොළොවේ විතරයි කියන්නේ මොකද්ද? ලෝකේ විතරයි. එවන මේ ඉන්ද්‍රිය ශක්තියින් වල තියෙන නිස්සාරත්වය සහ අවිද්‍යාව දකින්න ඕන. පින්නතුනි ලෝකයේ තුල තියෙන ප්‍රශ්න තියෙනවනේ, ඒ ඔක්කොම අවිද්‍යාවෙන් හදාගත්ත දේවල්. එතකොට ලෝකයේ තුල ආයි පිළිතුරුයි කියලා જાතියක් හදනවනේ. ඒවත් පෙනුතුනේ නැවතත් ප්‍රශ්න බවටම පත් වෙන අවිද්‍යාවෙන් හදාගන්න දේවල්මයි. එහෙනම් මොකද අපි කරන්න ඕනේ? ජය පරාජය දෙකම අත්හරින්න. ප්‍රශ්න පිළිතුරු දෙකම අත්තරින්න ඕන. කෙනා ඉතුරු වේද ප්‍රශ්නයි පිළිතුරු ජයයි පරාජය අතහැරියාම කෙනා ඉතුරු වෙන්නේ නැහැ වෙනතුනි. කෙනා ඉන්නෝ ජය හෝ පරාජය. කෙනා ඉන්නෝ ජය ලැබුවත් ඉන්නෝ පරාජය ලැබුවත් ඉන්නෝ. ජයෙන් උද්ධාමයේ තියෙන කෙනාට පරාජය වේදනාව තියෙන්නේ කෙනාට. ජය පරාජය නැති කෙනාට අපි රැය දහවල දෙක ඉක්ම විය යුතුයි. නැත්තන් නිවන් දකින්න බෑ. එහෙම නැත්තම් අන්ධකාරයයි ආලෝකයයි ඉක්ම විය යුතුයි. අන්න එදාට තමයි නිර්වාණ ආලෝකය ලැබෙන්නේ. මේක තේරෙනවද? මන් දන්නව ඔබට තේරෙන්නේ නැහැ ගොඩක් දෙනෙකුට කියලා. තේරෙන්නේ නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? තමන්ගේ ඔළුවේ. එහෙනම් ඔබ මොකද කළ යුත්තේ? සෙවිය යුතුයි, විදර්ශනා කළ යුතුයි. විදර්ශනා කරනකොට හම්බ වෙනවා. එහි අරුත, එහි යථාර්ථය ඔබට වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඒකට කියනවා ඥාන දර්ශන උදා වෙනවා කියලා. විදර්ශනා කරන්න කරන්න පිනුතුනේ අපේ මොලේ ශෛල වර්ධනය සිද්ධ වෙනවනේ. මොලේට ව්‍යායාම. විදර්ශනාව යනු මොලේට සිදුවෙන ව්‍යායාමය. මොලේ නිරෝගී වෙනවා, ශක්ති සම්පන්න වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? ඔහේ දියවිලක් වාගේ ඔහේ පල් වෙවි තියෙන සත්‍යයක් ඇති වෙන මොලේ කල්පනා කරන්නේ නැත්තම්. ලෞකික ජීවිතේ සාද ගන්නත් කල්පනා කරන්න ඕන, මොලේ වෙහෙසන්න ඕන. එතකොට ලෞකික ඥානයෙන් එයා පෝසත් වෙනවා, ලෝකෝත්තර ඥානයෙන් පෝසත් වෙනවා. ලෝකෝත්තර කරුණ පිළිබඳව විදර්ශනා කරන්න ඕන. එක වෙලාවක පින්නතුනේ මේ හැමදේම වෙනස් වෙලා, අලුත් වෙලා, යහපත් වෙලා පිහිටනවා. ධර්මයේ පහළවීම කොයි වෙලාවෙ කොයි මොහොතේ සිද්ධ වෙනවද දන්නේ නැහැ. ඔබ ජනප්‍රිය කතාව ආනන්ද හාමුදුරන්ගේ අවබෝධය නොසිතූ වෙලාවක මම විවේක ගන්න ඕන කියලා හිතපු වෙලාවේදී තමයි අවබෝධ වුනේ. ඒ වගේම පිනුතුනේ මේ වගේ දවසක මීට අවුරුදු 18කට පෙර මම මේක කොහොම හරි ඉවරයක් කරන්න ඕන කියන කාරණේ හිත ඇතුලේ තිබුණා. මට ඒක අහන්න උවමනාවක් නැහැ. මම මේක ඔක්කොම ඉවරයක් කරන්න ඕන කියන එකත් ක්ලේශයක් නේද? එහෙම අහන්න හිතෙන්නේ නැහැ. නිකන් පිළිතුරින් බට ඇතෙක් වගේ. බට ඇතා කියන්නේ කවුද? යුද බටය ඉන්නවනේ. ඒ වගේ ඒ කාලේ හිටියා යුද්ධ කරන ඇත්තු. අන්න ඒ ඇත්තන්ට කියන්නේ බට ඇත්තු කියලා කියන්නේ. ඒ ඇත්තු පුරුදු කරලා තියෙන්නේ ගින්දරට බය නැහැ ඒ ඇත්තු. ගිනි ජාලාවල් මැදින් වුණත් දුවනෝ. අලි සාමාන්‍ය ගින්නට බයයිනේ. නමුත් මේ ඇත්තු බය නැහැ. ඒ වගේම කටු පඳුරු ඉවලට ඒවට බය නැහැ. ඒ වගේම යා ගෙවල් බිල්ඩින් තාප පෙරලනවා යා පෙනුතුනේ. බට ඇත්තු එහෙමයි. එහෙනම් පෙනුතුනේ බට ඇතෙක් වගේ වෙන්න ඕන මේ සිත ජය ගන්න. නිකාම මේ උතෑනි කෙනෙකුට මේක කරන්න පුළුවන් කමක් නැහැ. උතෑනි කෙනෙකුට කරන්න බෑ. බට ඇතෙක් වාගේ වෙන්න ඕන. එහෙම හයියක් ඔබේ හිතේ තියෙනවද? එතකොට මං අහන්න ගියේ නිකන් බට ඇතෙක් වුණාම නිකන් එතනත් මමත්වය නේද? එහෙම අහන්නේ. එව්ව කතා ඒ නිකන් බොළඳ කතා වගේ දකින්නේ. ඒව වැඩක් නැහැ මම. ලෝකයේ දෙක දෙබෑ කරලා හරි මේක හොයනවා කියන වීර්යය තමයි වැදගත් වෙන්නේ. එතනත් මමත්වය හට ගන්නවද කිය අහ අහ ක්‍රියා කරන්නේ නැහැ. අපි අහ ක්‍රියා කරන පිරිසක් නෙමෙයි. අපි කෙලින්ම අපිට දැනෙන දේත් එක්ක අපි වැඩ කරන පිරිසක්. උජුපටිබන්න භාවය කියන්නේ ඒකනේ. නේද? දැන් කාටවත් අහන්න ඕනද මේ පින කළා මට පින් හම්බ වුණාද නැද්ද? අහන්න ඕනේ. මෙහෙම විදර්ශනා කළාම හරිද නැද්ද? එහෙම අහන්න ඕනේ. දැන් බයිසිකලේ පදිනකොට එයා අහන්න ඕනේ දැන් මම පදිනව හරිද නැද්ද? වාහනේ එලවනකොට ඕගොල්ලෝ අහනවද මං අද වාහනේ එලෙව්වා හරිද නැද්ද? එහෙම අහන්නේ නැහැ. ඉතින් නිර්පද්‍රිත ගෙදරට ආවනම් එයා හරියට එලවද වාහනේ? ඉතින් ඒ වගේ වෙනතර අපේ මනස හැමදෙස්සෙම මේ යවන ගමන් මම මෙහෙම හරිද වැරදිද කියලා අහන්න ඕමන වන්නේ. ඒක මේ බොළඳ ප්‍රශ්නයක්. ඈ එහෙම අහන්න හිටියොත් එහෙම වෙනතුනේ ඒක තමන් ප්‍රත්‍යක්ෂ මාර්ගයක් නෙමෙයි හුදෙක් අනුගමනය කිරීමක් පමණයි. එස ප්‍රඥාහීනය තමයි බොහෝ දෙනෙක් ඉන්නේ ලෝකේ. ඒක හිමින් අපේ මේ ස්ථානට එන පින්නතුන් හරි වඩා වර්ධනය කරගන්න ඕන. ඉතින් අපිට සන්තෝසයි අපි මේ දේශනා කරන ධර්මයේ අපි ඉදිරිපිට හෝ අන්තර්ජාලයෙන් හෝ කොහෙන් හරි පින්නතුනි ධර්මය අවබෝධ කරගෙන කවුරු හරි විශිෂ්ට අත්දැකීම් අපිට කියනවා, කතා කරලා කියනවා. අන්න එතකොට තේරෙනවා නෑ මගේ වචන ටික නිෂ්ඵල වෙලා නෑ, කවුරු හරි කෙනෙක් මේකේ ප්‍රයෝජනය ලබනවා නේද කියන ධර්ම සංවේගයක් සතුටක් ඇති වෙනවා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි පින්නතුන්ටත් අපි මතක් කරන්නේ අපේ ස්වාමීන් වහන්සේගේ අදහස තමයි හැම මිනිස්සෙකගේම කනට හැම මිනිස්සෙකගේම අතට සද්ධර්මයේ යන්න ඕන. අපේ බිල් ග්‍රේට් මහත්තයා කම්පියුටර් වින්ඩෝස් පටන් අරගෙන එතුම හිතුවලු හැම ගෙදරකටම වින්ඩෝස් යන්න ඕන කියලා හැම නිවසකටම. දැන් අපි හැමෝම පාවිච්චි කරන කම්පියුටර් එකනේ නේද? වින්ඩෝස් නේ තියෙන. ඒ වගේ පිරිසුරි මගේ බලාපොරොත්තුව හැම නිවසකටම සද්ධර්මයේ යන්න ඕන. සද්ධර්මයේ වචනේ යන්න ඕන. සද්ධර්මයේ හඬ යන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ උතුම් මේ දර්ශන මාර්ගයේ යන්න ඕන. හේතු මිනිසුන්ගේ අවිද්‍යා අන්ධකාරයන් දුර වෙලා ගිහිල්ලා ඔය මිත්‍යා ඇදහිලි ප්‍රාර්ථනා යාඥා බලාපොරොත්තු කල්පිත මනක් කල්පිත දේවල් ඔළු ගෙඩි වලින් අයින් වෙලා ගිහිල්ලා මිනිස්සයා මිනිස්සේ කැරියර ලෝකයේ පිළිබඳව ගැඹුරින් හිතන්න පුරුදු වෙන්න පුළුවන්. මෙතන ඉන්න අපේ පින්නතුණු පින්නතුණි පරම මිත්‍යා දෘෂ්ටිය නැහැ. ඒ නිසා සතර අපායට යන ගුගා ගතිය අඩුයි. පරම මිත්‍යා දෘෂ්ටිකය අනිවාර්යෙන් යනෝ පින්නතුණි සතර අපායට. ඔවුන්ගේ මෝහය වැඩි. ඇස් දෙක පියාගත්ත ගමන් ගිනි ජාලා මැදින් යන්නේ. ඒගොල්ලෝ ඒක ස්වර්ගය කියලා හිතනවත් දන්නේ නැහැ. හැබැයි අපේ පින්නතුණු මිත්‍යා දෘෂ්ටිය නැහැ කියලා කියන්න බෑ. අල්ප වශයෙන් ස්වල්ප වශයෙන් තියනවද නැද්ද? තියනවනේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව හරියට නොදැකීම පමණයි. නැත්තම් කර්මය කර්මඵලය විශ්වාස කරනවා අපේ පින්නතුන්. හේතු ප්‍රත්‍ය හොඳින් විශ්වාස කරනවා. හේතු ප්‍රත්‍යයෙන්ගේ ක්‍රියාවලිය හොඳින් දකිනවා. නමුත් තාම සක්කාය දිට්ඨියේ යම් යම් වෙලෙන අවස්ථාවල් ඔබ ළඟ තියෙනවා නම් අන්න එතන යම් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ කියන්නේ උපාදානස්කන්ධය තාම නිත්‍ය කොට ගන්නවා. ඒක මිත්‍යා දෘෂ්ටියක්. මම කියන කෙනා තමගේ නම අපි හිතමු විල්සන් කියලා. මම විල්සන් කියලා ගන්නව නම් එතනම තියෙන්නේ මොකද්ද? එතනම තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. තේරුණා නේද? දැන් මම ආනන්ද හාමුදුරුවෝ කියලා ගන්නව නම් එතන මිත්‍යා දෘෂ්ටියක් තියෙන්නේ. එතකොට මම ආධ්‍යාත්මය තුලින් ගණින්දි මෙතන කෙනෙක් නැහැ කියලාම නම් දැනෙන්නේ. අන්න ඒක තමයි සම්මාදිට්ඨිය. ඒක මං හදාගත්ත පින්නතුනි මේ මෙතන කෙනෙක් නැහැ කෙනෙක් නැහැ කෙනෙක් නැහැ කියලා කියවල හැම නෙමෙයි. එහෙම කියෙව්වයි කියලා මේ කෙනා නැති වෙන්නේ නැහැ. මෙතන සත්වයක් නැත්තේය, පුජ්‍යලයක් නැත්තේය, ආත්මයක් නැත්තේය කියලා කියෙව්වයි කියලා එයා නැති වෙන්නේ නැහැ පින්නතුනි. එයා හැදෙන්නේ කොහොමද? එයා සකස් වෙන්නේ කොහොමද කියලා අපි තේරුම් අරගෙන එයා සකස් නොවන විදියට ඥානෙ වැඩුවා. තේරෙන්නේ නැති හැම එකක්ම විදර්ශනා කළා. ඔබට තේරෙන්නේ නැති යමක් ඔබේ ඔළුවට ඇවිල්ලා තියෙනවා නම් අන්න ඒක තමයි ඔබට තියෙන භාවනාව. විදර්ශනා භාවනාව අන්න එතෙන්ටයි අවශ්‍ය කරන්නේ. තේරෙන දේවල් මම ටිකක් ඔයත් අන්ට කියලා දුන්නොත් එතන විදර්ශනා භාවනාව නෑ. එහෙනම් මං හැම දවසකම නොතේරෙන දේවල් මම මතක් කරන්නම්. ඒක තමයි ඔබේ භාවනාව. ඒක තමයි මේ කි භාවනාව. නිවන පිණුතුනි තේරෙන්නේ නැහෙනේ. මොකද ඒකේ තේරුම? තෝරන්න පුළුවන් මේවා. මේවා රතු පාට, කොළ පාට, නිල් පාට, මේ යකඩ, ප්ලාස්ටික් කියලා තෝරන්න පුළුවන්. ලෝකේ තියෙන හැම දෙයක්ම නිවන තෝරන්න බැහැ. ඇයි තෝරන්න බැරි? නිවන අසංඛාරිකයි. වස්තුව හැඩයක් තියෙන දෙයක්, ද්‍රව්‍යමය දෙයක් නොවන නිසා නිවන අසංඛාරික. අසංඛාරික දෙයක් තේරෙන්නේ කොහොමද? එහෙනම් තේරෙන බුද්ධිය එතෙන්ට දාන එකම නේද වැරද්ද? තේරෙන බුද්ධිය එතෙන්ට දාන එකම තමයි වැරද්ද පින්නතුනේ. තේරෙන බුද්ධියෙන් එක ලබන්න බෑ. තේරෙන බුද්ධිය දාන එකමයි වැරද්ද. හොඳයි සාදු. පින්නතුනි ඔබ මට අපි හැම දෙනාටම මේ සමාජයෙන් දානේ වෙලා තිබුණේ දායාදේ වෙලා තිබුණේ මොනවා හරි පින්කම් කියන જાතියක් කරලා බකන් නිලාගෙන ඉන්න. එහෙම නේද? ඒක තමයි උනේ. ජීවිතේ දකින්න තාමක් අපිට තිබුණේ නැහැ. ඒ ජීවිතේ පින්දහම් කරලා බකන් නිලාගෙන ඉන්න ඕනේ. ඉතින් අපි තියෙන ඔක්කොම ගස් වැටකොල්ල රන් වැටවල් ගහනවා. තියෙන කරාබු ටික ඔක්කොම දාලා ගඩොල් ටිකින් දාලා වහනවා. ඈ මාළ ටික දාලා වහනවා. හ්ම්. ඉතින් නොයෙකුත් විදියට ඉතින් අපි දම් පින්කම් කරනවා. හොම කර කර ඉන්න ලෝකයක, තුරංග ගහ ඉන්න ලෝකයක අපිට මතුවෙනවා ශ්‍රී සද්ධර්මය භාවනා යෝගිව ප්‍රගුණ කරගන්න පිරිස අතරේ. මේක අලුත් දෙයක් නෙමෙයි. පැරණි දේ, තිබුණු දේ සමාජයේ විසින් ප්‍රායෝගික නොකොට කාල ගොඩට විසි කරපු දේ. සද්ධර්මය වෙනතුනේ. විවිධ හේතුන් නිසා, කාල විපත්ති නිසා, යුද නිසා, ආක්‍රමණතාවයන් නිසා තමයි මේ හැමදේම සිද්ධ වුණේ. ඒ නිසා ආයි මතු වෙනවා. මේක රැල්ලක් වගේ. රැල්ල පහලට බහින කාල තියෙනවා, ආයි රැල්ල ඉහළට නගිනවා. ඒ වගේ තමයි පිළිතුරේ. සද්ධර්මයේ මතු වුණා. දැන් සද්ධර්මය පවතිනවා. දැන් සද්ධර්මයේ විදර්ශනා කළා අවබෝධ කරගැනීමේ අභියෝගයේ තියෙන්නේ. ධර්ම අවබෝධය පිණිස පිළිතුරේ ඔබට තියෙන ඕනම ප්‍රශ්නයක් අහන්න. ඒ ප්‍රශ්නෙට සමහරලාට මම නිශ්ශබ්දව ඉඳීවි. සමහර වෙලාවට ඔබ ඒකට උත්තරයක් දේවි. සමහර වෙලාවට මම ඒකට ඔබට බැනවා දේවි. ඒ මොකක් වුණත් ඒ හම්බ වෙන්නේ මගේ උත්තරේ කියලා කල්පනා කරන්න. තේරුණා නේද? මගේ උත්තරේ කියලා කල්පනා කරන්න. ඒක තමයි මගේ උත්තරේ. ඒක මම තමයි දන්නේ. පින්නතුනේ එතනින් එහාට එයාගේ ක්‍රියාත්මක වීම කොහොමද වෙන්න ඕන කියලා. ඒක එයාගේ උත්තරේ. බුදුරජාණන් වහන්සේත් එහෙමයි. නිහඬව සිටියත් උත්තරයක්, ගැරහෙව්වත් උත්තරයක්, උත්තරයක් දුන්නත් උත්තරයක්, පස්සේ උත්තරයක් දෙන්නම් කියලා කිව්වොත් ඒක තමයි උත්තරේ. කෙනෙක් හිතන්නේ පහ ඒක පස්සේ උත්තරයක් දෙන්නම් කිව්වා කියලා. මොකද ඔබ තුල නොදකින ඔබ තුල වෙනස් වීම දකින්නේ නිවැරදි ගුරුවර ගුරු තනතුරු තමයි ඒක දකින්නේ. ඔබ තුල නිවැරදි විය යුතු වීරිය තියෙනවද? නිවැරදි විය යුතු ශ්‍රද්ධාව තියෙනවද? නිවැරදි යුතු ආකාරයේ තියෙනවද කියලා දකිනවා. ඒකම තමයි විදර්ශනාවක් කරගන්න ඕන. ප්‍රශංසාවක් තිබුණොත් ඒ ප්‍රශංසාව ලැබෙන්නේ ඔබේ වර්ධනයේට. යම්කිසි ගැරහීමක් තිබුණොත් ඒ ගැරහීම ලැබෙන්නේ ඔබේ වර්ධනයේට. යම් ප්‍රශංසාවකින් ඔබ පහළට වැටෙනවා නම් අපි ඒ වෙලාවේ ප්‍රශංසා කරන්නේ නැහැ. යම් නිග්‍රහ කිරීමකින් ඔබ උසස් වෙනවා නම් අන්නේ නිග්‍රහය අපි කරනවා වෙනතුයි. ඒක තමයි ස්වභාවය. ලෙහෙසි දෙයක් නොවේ, පහසු දෙයක් නෙමේ. බුද්ධාදී මහෝත්තමයෝ යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කළාද ඒ සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුලාදී මහා රහතන් වහන්සේලා යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කළාද ඒ දහම් මග, ඒ දහම් සුවඳ අපිට විඳින්න ලැබෙනවා නම් පින්නතුනේ අපි අතිශයින්ම මේ ලෝකේ දුර්ලභම වාසනාවන්තම පිරිස නේද? වාසනාවන්තම පිරිස නේද? දැන් සමස්ත දේශනය කැටි කරලා බැලුවත් පින්නතුන්ට හිතා ගන්න අමාරුයි ස්වාමීන් වහන්සේ මොකද්ද දේශනා කරේ කියලා. ඒ නිසා අලුතෙන් මෙන නවකයෝ කියනවා අපිට තේරෙන්නේ නැහැ කියලා. දේශනා කරපු දේ පින්නතුන් ඔබේ ජීවිතයේ ඇතුළුනේ බාහිර මනසට නෙමෙයි ගැඹුරු ආධ්‍යාත්මයට. ඒ දේශනාව අහලා යන ගමන් කියනවා මොන වුණත් 아무තු සැහැල්ලුවක් තියනවා කියලා. එහෙනම් ඔබේ ආමන්ත්‍රණය තියෙන ඔබට ස්පර්ශ කරන්න බැරි ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය තුළට මතු පිට උගත්කමක් පුරවා යව නෙමෙයි. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා යන උදවිය පිළිබඳව පරේෂණාත්මකව සිටපු ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරලා තියෙනවා. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා යන උදවිය පැහැදුණු ස්වභාවයකින් යන්නේත් නැහැලු. අපැහැදුණු ස්වභාවයකින් යන්නේත් නැහැ කියලා කියනවා. මොන බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා යන අයගේ තියෙන ලක්ෂණය. මන් දකින්නවා මෙහෙන් බණ අහලා යන අයගේ ඒ ලක්ෂණය තියෙනවද නැද්ද? තියෙනවා. අමුතු භක්තිමත් ස්වභාවයකුත් නැහැ අපේ මේ ඉන්නේ පින්නතුන්ගේ. භක්තිවන්තයෝ නෙමෙයිනේ. අමුතු පැහැදුණු ස්වභාවයක් නැහැ. අපහැදුණු ස්වභාවයකුත් නැහැ. විමසා බැලිය යුතුයි, ගවේෂණය කළ යුතුයි, තව ඉදිරියට මෙනෙහි කළ යුතුයි කියන අවධාරණයෙන් තමයි පිටත් වෙන්නේ. ඒක තමයි අවශ්‍ය. ඒක තමයි අවශ්‍ය. අපි භක්තිවන්තයෝ හදන්නේ නැහනේ. භක්තිවන්තයෝ හදන්නේ ප්‍රාර්ථනාවකට නිවන සීමා කරන්නේ නෑ. මේ ජීවිතය තුළම අත්දැකීමක් බවට එපත් කරන්නයි මහන්සි වෙන්නේ. අපි හැමදාම මතක් කරනවා වගේ ඔබ හිතන්න එපා මට ලබන සතියේත් බණ අහන්න එන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. හැමදාම බණ අහන්න මේ අවසාන දවසයි කියලා හිතාගෙන බණ අහන්න. ඇයි එහෙම මතක් කරන්නේ? ඔබට තියෙන ලොකුම පලිබෝධයක් තමයි පින්නතුනේ වීරිය හීන වෙන්න මට ලබන සතියේ බණ අහන්න එන්න පුළුවන් වෙයි කියන හැඟීම. ලබන සතියේ බණ අහන්න එන්න බැරි වෙන්නේ ඉඩයි. එසා මේ අවසාන දවසයි කියලා හිතාගෙන ජීවත් වෙයි. එතකොට ඔබ මේක අදම දැකලා පූර්ණේ කරගන්න කල්පනා කරන්න. ධර්මයේ දකින්න ඕමනා කරන කරුණු කාරණා සිය ගානක් පින්නතුනේ මේ දේශනාව තුළ දැන් ප්‍රකාශ වුණා. නිවන් දොර ඇරලා පෙන්වුව හරියට දරදා මාලිකාවේ ධාතු කරුණු වහන්සේ දොර ඇරලා පෙන්වන්නේ. ඒ වගේ නිවන් දොර ඇර ඇර පෙන්වුවා මේ හැම තැනම. දැක්කේ නැහනේ. දැක්කේ නැති නිවන නැති නිසා නෙමෙයි. ඇස් දෙක අන්ධ නිසා. ඔය ඇස් දෙකේ වැහිලා තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන දේවල් වලින් ඇස් පිරිලා. මෙන්න මේ පංච උපාදානස්කන්ධය නැමැති සුදෙන් ඇහැ වැහිලා. ඒ නිසා පේන්නේ නැහැ. ඉතින් ඔය සුද ඉවත් කිරීම කියන සල්ලි කර්මය ඔබ සිද්ධ කරගන්න වෙනවා. පිරිසිදු කරගෙන බලන්න ඕන. රූපයක් හැටියට බලාපොරොත්තු වෙන්නකන් නිවන පේන්නේ නෑ. නිවන රූපයක් නොවන නිසා. පින්නතුන් මේ දේම කල්පනා කරලා බලන්නකෝ පින්නතුනි. නිවනේ හැඩයක් නැත්තම් නිවනේ රූපයක් නැත්තම් ඒක නේද? ඕනම තැනක ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ඕනම අග්ගමහා පණ්ඩිත ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහන්න නිවනේ හැඩයක් තියනවද? නිවන තියෙන දිසාවක් තියෙනවද? නිවන අහවල් තැන තියෙනවා කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන පින්නතුනි, ප්‍රත්‍යක්ෂතාවයකින් තොරව හුදෙක් ග්‍රන්ථ උකහා දක්වමින් සෝහාන් වල ඉඳලා අරිහත්ත්වය සහ බුද්ධත්වයේ දක්වාම පළවෙනි ධ්‍යානයේ ඉඳලා අෂ්ඨ සමාපatti නේව සංඥා නා සංඥා ආකින්චඤ්ඤායතනෙ දක්වාම විග්‍රහයන් කරන කියා දෙන උගන්නන ගුරුවරු ඉන්නවා යම් යම් අය පරිස්සම් වෙන්න ඕන. ඒගොල්ලෝ දැක්ක වගේ පචහැල්ලක් කියනවා. නිකන් ඉතින් අපි යාළුවෝ නිසා අපි අහන බං උඹට තේරුණාද ඔය කියපු ඒවා? කොයිද බං මට තේරෙන්නේ, මං අර පොතේ තිබිච්ච එක නෙවෙයි බං කියුවේ කියලා කියනවා. අපි නම් අහනවා ඉතින් අපේ යාළු ස්වාමීන් වහන්සේලානේ බාහිර දියුණුවනේ බං උඹ ආකින්චඤ්ඤායතනේ බව කිව්වේ ලස්සනට. විනාඩි 10ක් භාවනා කරන්න බෑ නින්ද යනවා. හැබැයි කියනවා ඉතින් දක්වා. ඕක තමයි වැඩේ. ඕක තමයි தත්තේ. නමුත් ඒකෙන් එයාටවත් අහගෙන ඉන්න කෙනාටවත් සෙතක් වෙන්නේ නැහැ. ඉතින් හැමදාම පින්නතුන්ට මේ කොටසක් පිළිබඳව අවධාරණය දක්වමින් මේ කොටසින් ඔබ අවදි කරන්න, මේ කොටසින් ඔබ ඒකට ගන්න මහන්සි ගන්නවා. ඇයි එහෙම මහන්සි ගන්නෙ? ඒ කොටස දැනගන්නේ නැතුව අපි පින්නතුනි දැනගෙන වැඩක් තියෙනවද ආකින්චඤ්ඤායතනෙට කියන එක? ගෙදර රොටියක් තම්බ ගන්න ක්‍රමයක් නැති මිනිස්සයට තරු පහේ හෝටල් ගැන කෑම ගැන කතා කර කර ඉඳලා වැඩක් නැහැ නේ. මේ මිනිස්සයට අද රොටිය හදා ගන්න පසුබිමක් හදන්න ඕන. ඉතින් අන්න ඒ වගේ පින්නතුනි මේ මොහොතේ තියෙන ඉතින් මෙතන ඉන්නවා ඒ තරු පහේ හෝටලේ කෑම කනෝ වගේ පෝසත් ධර්මයේ ඥානයේ තියෙන පින්නතුන් ඉන්නවා. අද එදා වේල රොටිය හදා ගන්න බැරුව කල්පනා කරන පිරිසකුත් ඉන්න මේ දෙගොල්ල තුන්ගොල්ලම ඉන්නවා. සියලු දෙනාටම මේ ධර්මයේ වැඩෙන්න දේශනා කරා. ඉතින් විශේෂයෙන් ඉල්ලීම තමයි විදර්ශනා කරන්න. නොතේරෙන ධර්ම කරුණක් ලැබෙනවා කියන්න පිළිතුරේ ඔබට මෙනිකක් හම්බුණා කියලා හිතන්න. තේරෙන්නේ නැති ධර්ම කරුණක් ඔබට කනට ඇහුණා කියලා කියන්නේ මෙනිකක් හම්බුණා කියලා හිතන්න. ඒක තමයි විදර්ශනාව, ඒක තමයි භාවනාව, ඒක තමයි කර්මස්ථානය. දැන් චූලපන්තක හාමුදුරුවන්ට මේ රෙදි කෑල්ලක් දුන්නහම රජෝහරණං කියන්න ඒකෙන් වෙන්නේ මොකද්ද කියලා චූලපන්තක හාමුදුරුව රෙදි කෑල්ල ගන්නකොට දැනගෙන හිටියද? දැනගෙන හිටියේ නෑ. තේරෙන්නේ නැති ප්‍රශ්නයක්, අපබ්‍රංශයක් හම්බ වුණේ. තේරුණාද? තේරෙන්නේ නැති අපබ්‍රංශයක් හම්බ වුණේ. මේ රෙදි කෑල්ල පිරිමැදෙනකොට පිරිමැදෙනකොට තමයි ජීවිතේ වෙනස් වුණේ. ඉතින් ඔය ඇත්තන්ටත් එහෙමයි. දැන් මම මේ දේශනා කරන සමහර දේවල් මොකද්ද තේරෙන්නේ නැති එකක් හම්බ වෙන්නේ. හැබැයි කරන්න, ක්‍රියාවේ යොදවන්න ඔබට කාලෙත් එක ප්‍රතිඵල ලැබේ. ධර්ම ශ්‍රවණය කරන්න කියලා කියන. එතකොට ධර්ම ශ්‍රවණය කරාම නිවන් දකින්න පුළුවන්ද? මේ ප්‍රශ්නාර්ථ හදාගන්න එපා. අහලා බලන්න. ධර්මයේ මෙනෙහි කරන්න. එතකොට මෙනෙහි කරගෙන යනකොට නිවන් දකින්නවද? ඒව හදාගන්න එපා. ධර්මය අහන්න. ඔබට යම් ප්‍රතිඵලයක් ලැබෙන නිසානේ දේශනා කරන්නේ. ඔබට තේරෙනවද ඔබට වඩා දර්ශනයකින් ගුරුවරයා ඔබට වඩා ඉහළකින් තැනක ඉඳගෙන කතා කරනවා කියලා ඔබට තේරෙනවා නම්, අවබෝධ වෙනවා නම්, නුවණට ඒක අවබෝධ වෙන්න ඕන. ඔබ නිසකව මේ ගමන යන්න. අපි සැක කරන්නේ නැති කුජලයක් අපිට මාර්ගය කියනවා. මාර්ගයේ කිව්වහම අපි සැක කරන්නේ නැතුව යනවා. ඒ වගේ ස්වාමින් වහන්සේ සැක නැත්තම් ඔබට මේ මාර්ගය ප්‍රගුණ කරන්න පුළුවන්. නිවන පින්නතුනේ අවබෝධ වෙන්නේ එක ක්ෂණයක අවබෝධ වෙන දෙයක්. ඒක සම්පූර්ණ වෙනස් වෙන එක ක්ෂණයක. ඒ වෙනස අත්දකින්නකම් ඔබ ගමන යන්න. එතෙන්ට සුදුසුකම, එතෙන්ට කුසලතාවය ඇති වෙනකොට මේ ශණිකේ ලැබෙනවා පිළිතුරුනේ. ඒක නොසිතූ වෙලාවක සිදු වෙන්නට පුළුවන්. හැබැයි තමන් වීරියෙන් උත්සාහයෙන් හැමතිස්සෙම සොයමින් සිටින්න ඕන. සොයන්නාටයි ඒක ලැබෙන්නේ. හිතේ ගැටීම් ඇති වෙයි, කලකිරීම් ඇති වෙයි, අපහැදිලිකම් ඇති වෙයි. ස්වාමීන් වහන්සේ කෙරෙහි හරි කලකිරීම් ඇති වෙයි. ඒ ඔක්කොම ඔබට ලැබෙන කර්මස්ථානය. ඒ ඔබට ලැබෙන කර්මස්ථානයක්. ඒව තමයි ඔබ ජය ගන්න ඕන. ඔබ තමයි පංච නීවරණ ධර්ම නිවන ආවරණය කරනවා. ඔබ කාමච්ඡන්දයෙන් රවට්ට ගන්න පුළුවන් නම් මාරයා කාමච්ඡන්දයක් දෙනවා. ඒකින් ඉන්න. ඔබට ව්‍යාපාදයෙන් ඔබව රවට්ට ගන්න පුළුවන් නම් ආමුදුරු කෙරෙහි හරි වේවා, ධර්මයේ කෙරෙහි හරි වේවා, මේ භාවනා වැඩසටහනට සම්බන්ධ කෙනෙක් වෙන කෙනෙක් හරි නිසා හරි වේවා ව්‍යාපාදේ ඇති වෙනවා. එයා ව්‍යාපාදේ රවට්ට ගන්නවා. මාන උද්දච්චකම් තිබුණොත් එහෙම ඒකනොත් වෙන තුන යාවර වට ගන්න. කී දෙනෙක් නම් මෙහි ඔය පංච නීවරණ ධර්ම වලට හවු වෙලා පින්නතුනේ ධර්මයෙන් බැහැර වෙච්ච අය ඉන්නවද? සමහර ධනවතුන් ඉන්නවා. දලේ නිසා, බලේ නිසා මාන්නේ ඉදිමිලා. උදව්වත් කරනවා, දනුත් දෙනවා. උද්දච්චකමයි මාන්නේ තියෙනවා. ධර්මයටවත් දෙකට නැමෙන්නේ නෑ. අර සම්ප්‍රදායට බොරුවට කොන්ද නැහුවට හිතෙන් එතෙට ධර්මයට පිහිටන්නේ නෑ. එතකොට ඒගොල්ලන් ධර්මය වැඩේද? සමහර අය ඉන්නව ධර්මය ප්‍රගුණ කරන්න කම්මැලි. සිත බර වැඩි, සිත මෙහෙව ගන්න අමාරුයි, සිතේ කෙලෙස් දාහය වැඩි. ඔය විමසුන් බුද්ධිය පින්නතුනි වඩන්න බෑ හිතේ කෙලෙස් දාහය වැඩි අයට. විමර්ශන බුද්ධිය පිහිටන්නේ කෙලෙස් දාහය අඩු අයට. මොකද මේ බර ඇඟේ පැටවිලා වැඩි නම් එයාට ගමනක් යන එක අමාරුයි. කෙලෙස් දාහය වැඩි කියන්නේ හරියට නිකන් බරව හැදිච්ච වගේ ඒක ලෙඩක්. බරව කකුලෙන් ගමනක් යන්න අමාරුයිනේ. ඉතින් ඒ වගේ තමයි පින්නතුනි කෙලෙස් දාහය වැඩි කෙනාට විදර්ශනා කරන්න අමාරුයි. කෙලෙස් දාහය අඩු නම් එයාට විදර්ශනා කරන්න පුළුවන්. හරියට හොඳ නම්‍යශීලී ඇඟක් තියෙනවා වගේ, ශක්ති සම්පන්න ඇඟක් තියෙන කෙනෙකුට දුවගෙන යන්න පුළුවන් වගේ. يعني දුවගෙන විදර්ශනා කරන්න පුළුවන්. කුමකටද කුමන අවස්ථාවකටද ඔබ මේ පියනගන්නේ? නිර්වාණ කියන අවස්ථාවට. නිර්වාණ කියන එකේ තේරුම භාණ්ඩයක් වස්තුවක් නෙමේ පින්නතුනේ. යමක් ආවරණය වෙලා තියෙනවා අපේ ඇහි, යමක් ආවරණය වෙලා තියෙනවා අපේ මොළේ. මෙන්න මේ ආවරණ ටික නිරාවරණය කරනවා. ඒ ආවරණේ තියෙනකන් අපි ඒකේ තියෙන ස්වභාවය දකින්නේ නැහැ. දැන් මේ ලෝකයේ තියෙන ස්වභාවය දකින්නේ නැහැ ආවරණය නිසා. මොකද්ද? මඤ්ඤණාව. ඒ මඤ්ඤණාව තුලින් පින්නතුනි ලෝකයෙන් දීපු විදියට මා පිටක සම්පදාය, මා තක්ක හේතු කියන විදියට තමන්ගේ තර්කය, තමන්ගේ සම්ප්‍රදාය, තමන්ගේ ආගම, තමන්ගේ ගෝත්‍රික සංකල්පයෙන් ඔළුව වැහිලා තියෙන මිනිස්සුන්ගේ. තථාගත ධර්මයේ සත්‍ය තමයි. නමුත් සත්‍ය නොදැක සත්‍ය අතේ තියාගෙන හිටී පමණින් ඔහු සත්‍යවාදී නොවේ. සත්‍ය දැක්ක කෙනෙක් නොවේ. දැන් ත්‍රිපිටකයේ ඔළුව තියාගෙන කවුරු හරි හිටියෝ සම්මාදිට්ඨිකද? නෑනේ. සියල්ල කටපාඩම් කරගත්ත පමණින් සම්මාදිටික වෙන්නේ නෑ. දැන් අපි පොඩි කාලේ වුණතුන ඉතාම වටිනා කියන පොත්පත් කටපාඩම් දුන්නා. ඇත්තම කතාව කියතොත් මෙලෝහසර දෙයක් අපි දන්නේ නෑ. ඈ ඒවයි තිබුණේ මොනවද කියලාවත් දන්නේ නෑ. ඒ කියලා දෙන වචන ටික අපි කටපාඩම් කරලා දීලා තියෙනවා නායක ස්වාමීන් වහන්සේලාට. සකස් කඩ වේවා, බුද්ධ ගච්ඡේ වේවා, ගණ දෙවි හැල්ල වේවා, සූර්ය සතකයේ වේවා අපි දන්නේ. ඒ වගේම ගම් රටේ තියෙන නම් පොත වේවා. නම් පොත කටපාඩම් දුන්නා. හැබැයි ඒ ගම් ටික කොහේ තියෙනවද කියලා අපි දන්නේ නෑ. මොකද මැප් එකක් තිබෙත් නෑනේ. ඒක මැප් එකෙන් දුන්නෙත් නෑ අපිට කියලා මේ අරත්තන මොරපාය ඒ තිබ්බේ මේ මෙහෙ තියෙන්නේ කියලා දඹදෙනිය මෙහෙ තියෙන්නේ කියලා පෙන්වන්නේ. ඒක වැඩක් නැහැ. ඒ නිසා ප්‍රත්‍යක්ෂතාවයෙන් තොර ධර්මයේ පිනතුනේ හරියම නිෂ්ඵලයි. අර්ථ ශූන්‍ය ගාථා කටපාඩම් කරන මන්ත්‍රණය කරන පිනතුනේ ස්වභාවයක් ඒ කාලෙත් තිබුණ බුදුහාමුදුරු ඒ නිසා මතක් කළා අනර්ථපද ගාථා 1000කට වඩා එක අර්ථපද ගාථාව දැන ගැනීම ශ්‍රේෂ්ඨයි කියන බුදුවදන ඔබ නිතර මෙනෙහි කරන්න. මේ දේශනාවෙන් එක වචනයක් අරගෙන ඔබ හරියට විදර්ශනා කරනවා නම් ඒක තමයි වටින්නේ. ඇයි හාමුදුරු නිවන් දකින්න නිවන් දකින්න කියලා අපිට කෑ ගහන්නේ? බුදුහාමුදුරුවොත් මමත් පින්නතුනේ අපිත් හැමදාමත් පින්නතුනේ අපේ අපිට උදව් කරන පින්නතුන් බුදුහාමුදුරුව රකින්න පින්නතුන් අපි කැමති නෑ අපාය යනවට. කැමති නෑ අපි කැමති නෑ පිරේත ලෝකේ යනවට. අපි කැමති නෑ මතු සංසාරේ දුක් විඳිනවට. අපි කැමති නෑ මේ ලෝකේදී දුක් විඳිනවට. ඒ නිසා තමයි මේ නිවන් දකින්න කියන කාරණේ මතක් කරන්නේ. එහෙම නැත්නම් මොකටද? වඩාත් මානසික සුවයෙන් සිටීමට මඟ පෙන්වීම සන්තුට්ටි පරම ධනය ලබාගෙන ජීවත් වෙන පසුබිමයි මේ ධර්මයෙන් ලැබෙන්නේ. තමන්ගේ නිවසේ හුදකලාවේ ඉන්න ටික වෙලාවක් විදර්ශනා කරන්න පැය භාගයක්වත් තමන් යොදව ගන්න. ඔබ හිතන්න එපා ඔබට ධනය පිහිට වෙනවා කියලා. ඔබ හිතන්න එපා ඔබට ජාති ජරා මරණ ව්‍යාධි වලට ඔබේ නෝනට ඔබේ ස්වාමියාට පිහිට වෙන්න පුළුවන් කියලා හිතන්න එපා. ඔබේ දරුවන්ට පිහිට වෙන්න පුළුවන් කියලා හිතන්න එපා. තමන්ගේ ඉන්න දරුවෝ ටික ඔක්කොම දොස්තර වුණත් පුළුවන් ද අම්මා තාත්තව ජාති ජරා ව්‍යාධි මරණ වලින් බේරගන්න? ඈ තමන් ලෙඩ රෝග දුක් වලින් බේරගන්න බෑ. දොස්තරවරු වුණාට මුළු පවුලේ ඔන්න ඔක්කොම දරුවෝ දොස්තර වුණත් බෑ. ඉතින් එහෙනම් අපි යම් ආකාරයක හිතනවා නම් මට ධනෙ තියෙනවා, මට දීපල තියෙනවා, මට වස්තුව තියෙනවා, මට ඥාති ඉන්නවා, මට අඳුරන කියන සම්පත් තියෙනවා කියලා හිතනවා නම් ඒක මුලාව. ඊව මේ හුදු ලෞකික ජීවිතයේ ස්වල්ප අල්ප ආස්වාදයක් පිණිස පමණක් පවතිනා වූ දේවල් කියලා කල්පනා කරලා මේ ජාති ජරා ව්‍යාධ වලින් මරණ වලින් බේර ගන්න පුළුවන්කම තියෙන සද්ධර්මයටයි කියලා කල්පනා කරගෙන සද්ධර්මය දකින්න ඕන. අපායේ බිය දෙන්න ඕන. අපායේ බිය නැති වෙනකම් බණ අහන්න ඕන. ධර්මය මෙනෙහි කරන්න ඕන. ධර්මය අවබෝධ කරගන්න ඕන. ධර්මය කොහෙද තියෙන්නේ? තමන් දරාගත්ත තැන. ඒ ධර්මය නිවැරදි කළාම සද්ධර්මයේ බවට පරිවර්තනය වෙනවා. දැන් ඔබේ ළඟ තියෙන්නේ ධර්මය. ඔබ දරාගෙන ඉන්න හැම දෙයක්ම ධර්මය. ඒ ධර්මයේ නුවණින් බලන කල මෙනෙහි කරන බල කල ඒවා නිවැරදි ආකාරයෙන් දක්නා කල ඒක සද්ධර්මයේ බවට පත් වෙනවා. ඒ කියන්නේ තත්තා ආකාරයෙන් තත්තු පරිද්දෙන් දත් ධර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ ළඟ තියෙන ධර්මය සද්ධර්මයක් බවට පරිවර්තනය කරගන්න. මේ පුටුව මත වාඩි වී සිටින්නේ? ඔබේ පුටුව මත ඔබ වාඩි වී සිටින්නේ කවුද කියලා අහලා බලන්න හිතේ. මොකද්ද ලැබෙන උත්තරේ කියලා බලන්න. කවුද ඔය පුටුව මත වාඩි වී සිටින්නේ? අප්පුහාමි පියසේන. එවන සතර මහා ධාතු සුද්දාෂ්ටක එවන තමොනද එක එක මේ පිනුතුන්ගේ පැත්තෙන් හම්බෙන ඔය උත්තර මම මතක් කරේ. සත් පංචස්කන්ධ, තව පාදානස්කන්ධය, තව ඇති වුණු දැනම නැති වෙන ශරීරයක් ක්ෂණයක් ඔය ඔව කියන්නේ කවුද වාඩි වෙලා ඉන්නේ? කිසිවෙක් නොවේ. එහෙමත් හැඟෙනවද? දැන් ඒ දැන් අම්මට එහෙම දැනෙනවද? දැන් නැත්තම් ගෙස් කරනවද? කිසිවෙක් නොවේ කියලා දැනෙනවද නැද්ද? දැනෙනවා. දැන් අනිත් අයටත් දැනෙනවද? බොරු එහෙම නෙවෙයි කියන්නේ. නෑ බොරු නෙවෙයිලු. එහෙනම් අනිත් අයටත් දැනෙනවද මේ මේ වාඩි වෙලා ඉන්නේ කිසිවෙක් නොවේ කියලා? නෑ නේද? සමහර අයට දැනෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත. සමහර අය මේක දැනෙන්නේ, සමහර අයට දැනෙනවා. සමහර අයට යම් ප්‍රමාණයකට දැනනවා කිසිවෙක් නොවේ කියලා, යම් ප්‍රමාණයකට දැනනවා කිසිවෙක් ඉන්නවා කියලා. ඔය කිසිවෙක් නොවේ කියන කාරණය කිව්වට යම් ප්‍රමාණයකට දැනෙනවා ඇති කිසිවෙක් ඉන්නවා කියලා. එහෙමද? එහෙම හිතෙන්නේ නැහැ. ඔව්. කිසිවෙක් නැද්ද ඉන්නවද කියලා හොයාගන්න පුළුවන් gedara ඉන්න අයගෙන් අහුවල නේද? කිසිවෙක් නැහැ කියලා උණයි කියලා කට්ටිය හිතාගෙන ඉන්නේ මේ ඒගොල්ලෝ කියන ඔක්කොම ටික වැඩ ටික කරලා දෙයි කියලා නේ. ඒව කරයි අපි. දර ටිකක් පළවගෙන ඈ කැම ටිකක් තුයවගෙන ළමයි ටිකක් බලාගන්න කියලා දෙයි කියලා ඒව කරයි. භාවනා කරන අය මේ ධර්ම මාර්ගයේ යන අය තමයි වැඩියෙන්ම කේන්ති ගන්න ඕන. ඇයි ඒ? ඒ පුතඥය කරන දේවල් වලට. ධර්මයේ ඉන්න කෙනා තමයි ගෙදර ඉහළින්ම ඉන්න ඕන. මොකද හේතුව? පුතඥය පහළයිනේ. ඒගොල්ලන් තේරෙන්නේ ඇස් තියෙන කෙනා, නුවණ තියෙන කෙනා, සිහිය තියෙන කෙනා තමයි ඉස්සරහින්ම ඉන්න ඕන. එයා කඩ සැරම කෙනා වෙන්න ඕන ධර්මය අවබෝධ වෙච්ච කෙනා. එයාට අනිත් කෙනාව නිවැරදි කරන්න පුළුවන් කම තියෙන්නේ. නැත්නම් ඉතින් අනිත් අය කරන කියන විදියට කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? අපෝ අඤ්ඤකරස් කරන ඔක්කොම ටික. දැන් මේ වැඩසටහනක් හරි වේවා මම ලොකුවට වැඩ කරේ නැති වුණාට මං අවධානයෙන් ඉන්න ඕන පින්නතුනේ. අවධානයෙන් ඉඳලා මේ දේවල් ටික මේව කරාම තමයි මේ වැඩසටහන ලස්සන වෙන්නේ. නිකන් හරි මම බුද්ධිය හරි අවධානය පැත්තකට දාගෙන හිටියොත් එහෙම මොකද වෙන්නේ? හත් පොලේ ගහ ගන්නවා කට්ටිය. අවධාරණයෙන් ඉඳලා වැඩේ වෙන තැනටක් ගාලා හරි ගස්සලා දුන්නාම ලස්සනට ඉදේ යනවා වෙනතර. මොකද අපි දන්නවා එක තැනකින් එක වැරදුනොත් ඒක දිගටම අවුල් වෙනවා කියලා. ඒ නිසා ඒක වැදගත්. මේ පුටුව මත කෙනෙක් නැහැ, සිටින කෙනෙක් නැහැ කියන්න පුළුවන් සිංහනාදය කරන්න පුළුවන් තත්ත්වයට ඔබපත් වෙන. හැබැයි හිත ඇතුලේ හංගල තියාගෙන එහෙමනම් කියන්න එපා. එහෙමනොත් ඒක බොරුවක් වෙනවා. එහෙම බොරු කියන්න එපා. ඇත්තම ඇත්ත කියන්න පුළුවන් මට්ටමකට දියුණු වෙන්න ඕන. මෙහි කිසිවෙ නැත. එතෙන් දෙන්න පුළුවන් කොහොමද? මෙහි කිසිවෙක් ඉන්නවා කියලා පින්නතුනේ මොනවද මේ තියෙන්නේ?